වැඩලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ඒ ක්‍රමයට තමයි පැවිදිලා ඉන්නේ. මං හිතන්නේ ළඟදී ආපහු වඩිනවා මේ ඕස්ට්‍රේලියාවට. 15 ආපහු ඕස්ට්‍රේලියාවට වඩිනවා. ඒ අතරේ තමයි ඉතින් අපේ සාකච්ඡාවට ටික වෙලාවකට සහභාගී වෙන්න වෙන්නේ. කෙටියෙන්
හරි කෙටියෙන් කියන්නේ තියන්නේ ඇත්තටම මේ ඇත්තරම මා මේ தත්ත්වයට පත් කළේ මේ தත්ත්වයට පත් කළේ මේ කොග්ගල මහත්තයලා තමයි ඇත්තටම. මොකද කොග්ගල මහත්තයා සිංගප්පූරුවේ ඉඳලා භාවනා ඉගෙනගෙන PhD කරන්න මේ ඔස්ට්‍රේලියාවට පැමිණියා. එහෙ ඔව් PhD එකට වඩා කළේ මේ ධර්ම කටයුතු තමයි. ඒ කාලේ මේ අපිට මේ භාවනාව හඳුන්වලා දීලා ඒ කාලේ අපි රස්සාව ගන්නවා. මේ අපි මේතරම මං ගැන සැලකුවොත් ඇත්තටම අපි භාවනා කරන්න එච්චර කිසි උනන්දුවක් දැක්වෙන අපි ටිකක් සැරගල්ලා පින්සිවල් වගේ තත්ත්වයෙන් තමයි අපි මේ තත්ත්වයට තල්ලු කළේ. අපි මොකද උදේ භාවනා කළාම පැයකියක් කළාද මොනවද වුණේ කියලා මේ ඔඩිට් කෙනෙක් වගේ අහන්නේ. ටිකක් සැරත් වෙනවා. එහෙම කිරීම නිසා කොහොම හරි අපි විශාල පිරිසක් ඇත්තටම මෙල්බන් වල මේ භාවනාවට යොමු වුණා. ඊට පස්සේ අපි මේ මාත්‍ය භාවනාවට සනන් ගොඩාක් දවස් 10 ඔය එක එක තැන් වලට ගිහින් කරලා එහෙම කළා තමයි අපි රස්සාවක් කරන ගමන් තමයි මේ දේ ගොඩාක් කළේ. රස්සාව කරන ගමන් තමයි එහෙම කරන් තමයි අපිට ගොඩක් ලේසි වුණේ. ඉතින් අපිට ගොඩක් මඟ පෙන්වීමට තේම මහත්ය කරා. ඉතින් එහෙම කාලයක් ගිරීමේ ප්‍රතිඵලයක් තමයි මට නම් සිද්ධ වුණේ. මේ ළඟදී මට අපේ මෙත්තා විහාරි ස්වාමීන් වහන්සේ නාද සෙන්ටර් එකේදී හම්බෙච්ච ලෑනෝ මම ප්‍රශ්නයක් ඇහුවා. ඇයි තාම රවි කොග්ගල මහත්තයා මානුනේ නැත්තේ? ඉතින් කෙසේ වෙතත් ඉතාම හොඳට මේ ධර්ම සේවා කරගෙන යනවා. ඉතින් එදා ඉන්න මමට කල්යාණ මිත්‍රෙක් වශයෙන් දිගටම ඉන්නවා. ඉතින් අපි වැඩසටහන කරගෙන යමු. වැඩි කතා ගන්නවට වඩා ඒකනේ වැඩගත් වෙන්නේ නේ.
හොඳයි, අපි දැන් කතා කළා මූලික ප්‍රශ්නාවේ මේ අපි සමාධිය වඩනවා අමාරුවෙන්, බොහොම අමාරුවෙන් සමාධිය හදාගත්තා, බොහොම අමාරුවෙන් සිහියක් පිහිටනවා. ඔක්කොම මේ හිත හිස් කරන්න උත්සාහ කරගෙන මෙච්චා අමාරුවෙන් මේක හදාගෙන ඇයි ආයේ මේ කල්පනා කරන්න කියන්නේ කියලා සමාධිය හැදුනට පස්සේ මං කියලා තියෙනවා. දැන් තව කරන්න වැඩ ටිකක්. එතකොට ආයේ හිත විසිරවනව නේද කියලා ගැටලුවක් ඇහුවා. ඒකට අපි පොඩි උදාහරණයක් ගත්තා. බිඳක් ඉහගෙන යනවා, වතුර ටික අස්වෙනවා. හැබැයි ආයේ ඊළඟ දවසේ බලනකොට ආයේ වතුර පිරিলা. මේ උපමාව ආරම්භ වෙන්නේ ඉතින් අපි සමාධියේ ඉද්දි බොහෝම සංසුන් වෙලා නේද, නීවරණ ටික යටපත් වෙලා ඉතින් හිතනවා හරි දියුණුවයි කියලා ඉන්නවා. ඊට පස්සේ ආයේ සමාධියෙන් එළියට ආවට පස්සේ ආපහු කෙලස් ටික, කෙලස් ගොඩේ ජීවත් වෙනවා. ඒක මම උපමාවට ගත්තේ දැන් ළිඳ හිස් කළාට ආපහු පිරෙන දේවල් ටික නවත්තලා නැහැ. ළිඳට උල්පත් වගේ අපිට තියෙන සැඩපහර රෝග හතරක්. රෝග හතර මතක් කළා නේද? මොනවාද? කාමෝග, භවෝග, අවිද්‍යාවෝග, ditthiyෝග. සැඩපහරට අහු වෙනවා. එහෙනම් මේ කුණු වතුර පාරවල් හතර එනවා. ඕකේ තමයි අපි ගහගෙන යන්නේ. ආයි පිරෙනවා වයි. තතේ කාම මට්ටම කියනකොට අපි තේරුම් ගත්තා මේ කාම ලෝකයට අදාළ මට්ටම. ඒ කියන්නේ මේ ආයතන හය පරිහරණය කරන මට්ටම. ඒ කියන්නේ ඇහෙන් දකින රූප එළියේ තියෙනවා, කනෙන් අහන ශබ්ද එළියේ තියෙනවා, නාසයෙන් දැනගන්න ඒ ගන්ධයට අදාළ රූප එළියේ තියෙනවා, දිවෙන් බලන රස වලට අදාළ කෑම ටික තියෙනවා කියලා මේගොල්ලන්ට ඉතින් ගොඩක් අහුවෙලා තියෙන කෑම වලට නේ කියලා පෙන්නවා. මොකද ජීවිත කාලෙන් තුන් කාලක් විතර කෑම කන්න විතරක් නේ කෑම ගොඩක් වෙලාට අනුන්ට ගන්න සකස් කරනවා. කෑම හදනවා හොයනවා ඔකට තමයි මහන්සි වෙන්නේ දවසේ වැඩි කාලයක්. ඒකට මේ ඔක්කොම කරන්නේ මේ රස සම්බන්ධ මුලාව මත. ඒකට එක උපමාවක් විතරයි. ඉතින් ඒක තේරුම් ගන්න කාම රෝගය කියන්නේ ආයතන හයෙන් විශේෂයෙන් මූලික පහ ඇහ කන නාසය දිව ශරීරය කියන පහට එළියේ රූප වලින් ඒ රූප තියෙනවා. ඒවයින් තමයි මේවා සතුටු කරන්න පුළුවන් කියන මට්ටම. එතකොට ඒකේ මම සරල නිකම් මේ ගැඹුරු තේරුම් නොවෙන්න පුළුවන් අපිට තේරුම් ගන්න උදාහරණ ඊළඟට භව ඕගය කියන එක දැන් මේවා පවතිනවා තියෙනවා තියාගන්න ඕන කියන කැමැත්තෙන් එන ගතිය. මේ කෑම ආයේ හදන්න ඕන. ඒ හදන්නේ තියෙන හින්දානේ නේද? ඇති බව පිළිගත්තු හින්දානේ. භව මේක පවත්ව ගන්න කැමැති. සමහර ඒවාට අකමැති. ඒ හින්දා අකමැති ඒවා අයින් කරන්න කැමැත්තකුත් තියෙනවා. ඒ දෙකම ලෝකේ අයිති වෙනවා භවෝග කියනකොට. ඊළඟට අවිද්‍යාවෝගේදී අපි අවිද්‍යාවෙන් අවවා පනෝපු දේවල්. ඒතර අවිද්‍යාව තියෙන හින්දා පනෝපුවා කියන එක පේන්නේ නැහැ. ඒවා අපි හිතියත් නැවත් පවතින මට්ටමින් තමයි බාර ආරම්භ තියෙන්නේ නේද? අවිද්‍යාවෝග. ඒවා තියෙනකොට අනිවාර්යෙන් දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය කියන එක මම ඉන්නවා කියන එක යෙදෙනවා. දෙයක් තියෙනකොටම දෙයක් හෝ කෙනෙක් හෝ බාහිරේ ඉන්නවා නම් ඒකට සාපේක්ෂ මම ඉන්නවාමයි. මම ඉන්න හින්දා තමයි එළියේ කෙනෙක් ඉන්නවා කියන්නේ. මම ඉන්න හින්දා තමයි එළියේ දෙයක් තියෙනවා කියන්නේ නේද? මට සාපේක්ෂ තමයි අන අතනින් ඇවිල්ලා ඔක කෙටි කෙටි අදහසක් දුන්නේ. ඊළඟට අපි සාකච්ඡා කළා දැන් මේ සැඩපහරවල් ඇති වෙන්නේ කොහෙද? ඇති වෙන්න තැන් හයක් තියෙනවා ප්‍රධාන ආයතන හය. ඒ ආයතන හයන්නේ ලෝකෙ ගැන දැනගන්න. ඒ හය ගත්තාම එක ආයතනයක් ගත්තොත් ඇස ගත්තොත් ඇස නිසා අහුවෙන්න පුළුවන් තැන් හතරද හයද දහයද? එකකින් දහයක් ඇති වෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් නේද? ආස කරන්න අහුවෙන තැන් නේද? දෙකේ තණ්හාව ඇති වෙන තැන් 10 තමයි. ඇහැ ගත්තොත් මොනවද කියන්න බලන්න. ඇස රූපය චක්කු විඥාණය. චක්කු විඥාණය නිසා ඒ තුන නිසා චක්කු සම්පස්සේ නේද? පස්සේ. පස්සේ නිසා යම් වේදනාවක් ඇති වෙයිද ඒක ಜಾති තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන්. සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, දුක්ඛම සුඛ වෙන්න පුළුවන්. මේ තුනෙන් එක. කියන්නේ එක පස්සේකින් එක වේදනාවක්. චක්කු සම්පස්සජ වේදනා. එතකොට ಜಾති පහයි නේද? ඊළඟට සංඥා. ඒක අඳුනගන්න ස්වභාවය නේද? එතකොට 6 වෙනි එක සංඥාව. හත චේතනා ටිකක් ඇතිනවා ඒක ගැන. අදහස්. ඒ තමයි සංඛාර බවට පත් වෙන්නේ නේද? එතකොට මේ චේතනා වලට තණ්හා ඇති වෙන්න පුළුවන්. ඊළඟට තණ්හාව කියන එකත් ඇති වෙනවා අතන. ඒ තණ්හාවටත් තණ්හා කරනවා. ඒ 8 වෙනි එක. හරි. 9 10 එකට කිව්වේ විතක්කයි විචාරයි. දැන් ඕක ලබා ගන්න ඕක කල්පනා කරන්න පටන් ගන්නවා. ඒකේ කල්පනාවයි යෙදෙනවා. විතක්ක විචාර. ඔය 10 ම තණ්හාව ඇති වෙන්න පුළුවන්. එතකොට එක ආයතනයක් ගත්තොත් දැන් 10ක් තියෙනවා අපිව මුලා කරන තණ්හාව ඇති කරන නේද? එතකොට 10 ගානේ ආයතන 6ට ගත්තොත් 60යි. 60ක් තියෙනවා. ඉතින් 60ම බලන්න ගියහන් හරි අමාරුයිනේ. මේ හින්දා අපි ඒකට ගත්ත ගත්තා මදුපිණ්ඩික සූත්‍රයෙන් ගත්තා ඇස උදාහරණයට අරගෙන මොකක්ද කිව්වේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංඥානාති යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති ප්‍රපංච බවට පත් වෙනවා ප්‍රපංච කියනකොට තේරුම් ගන්න දැන් මේක හිතේ ස්වභාවයක් නෙමෙයි එළියේ ඒ කියන්නේ දෙයක් බවට පත් කරනවා උදාහරණයක් ගත්තොත් වතුරට එබෙන බල්ල දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට ගිහින් එතකොට ප්‍රපංච තෙන්ට යනකම් එනවා එහෙන් ඇහැ පාවිච්චි කරලා නේද බල්ලා ඇහැ පාවිච්චි කරලා වතුරට එවිලා අන්න බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට යනකම් යනවනේ නේද එතකොට ඒ ප්‍රපංචය ඊළඟට මදුපින්දේක සූත්‍රෙම ඊළඟ කොටස හරිම වැදගත් කොටස පස්ස පඤ්ඤාත්තිය පනෝ ගන්නවා කියන සිද්ධිය ඇසතිකල්හි රූප ඇතිකල්හි චක්කු විඥානේ ඇතිකල්හි පස්ස පඤ්ඤාත්තිය පඤ්ඤා පෙස්සති ඉති තානමේතං විජ්ජති ඇහැ තියෙනකොට රූප තියෙනකොට චක්කු විඥානේ තියෙනකොට පස්ස පඤ්ඤාත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් දකින්න පුළුවන් විද්‍යමාන වෙනවා තානමේතං විජ්ජති එතකොට පස්ස පඤ්ඤාත්තියක් පනෝ ගන්නවා පස්ස පඤ්ඤාත්තිය සති පස්ස පඤ්ඤාත්තිය ඇතිකල්හි වේදනා පඤ්ඤාත්තිං පඤ්ඤා පෙස්සති ඉති තානමේතං විජ්ජති වේදනා පඤ්ඤාත්තිය පනව ගන්නවා වේදනා පඤ්ඤාත්තිය ඇතිකල්ලි වේදනා පඤ්ඤාත්තිං සති සංඥා පඤ්ඤාත්තිය පඤ්ඤා පෙස්සති ඉති තානමේතං විජ්ජති සංඥා පඤ්ඤාත්තියකුත් පනව ගන්නවා කියන සිද්ධිය දකින්න පුළුවන් සංඥා පඤ්ඤාත්තිය සති විතක්ක කියලා මදුපින්ඩකේ කියන්නේ විතක්ක පඤ්ඤාත්තිය පඤ්ඤා පෙස්සති ඉති තානමේතං විජ්ජති සංඥා පඤ්ඤාත්තිය තිබුණත් විතක්ක පඤ්ඤාත්තිය විතක්ක පඤ්ඤාත්තිය සති පපංච පඤ්ඤාත්තිම් පඤ්ඤා පෙස්සති ඉති තානමේතං විජ්ජති පෙර විතක්ක පඤ්ඤාත්තිය තිබුණත් එහෙම පපංච පඤ්ඤාත්තියකුත් පනෝ ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා තානමේතං විජ්ජති එතකොට අර 10ේ අපිට පේනවා පස්සය කියන ප්‍රඥාප්තිය. පස්ස ප්‍රඥාප්තියක් මේක. කනෝගෙන තියෙන්නේ. එහෙනම් පස්සය කියන එක තිබුණා තමයි ඉතුරු කරුණු ටික තියෙන්නේ. එහෙනම් අපි ඇහැයි රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සය ගන්නකොට පස්ස ප්‍රඥාප්තිය කියන එක ප්‍රඥාප්තියක් කියලා අඳුරගත්තොත් ඉතුරු ටික කෙලින්ම අතහැරෙනවා. අපිට 10ක් කිව්වට අපිට ඔක හතරකට අඩු කරගන්න පුළුවන් මේ පස්සේ කියන්නේ ප්‍රඥාප්තියක් කියන තැන නැවතුනොත් සිහිනවන පිහිටියොත් නේද මේක හොඳට දැක්කොත් පස්සේ කියන්නේ ප්‍රඥාප්තිය පස්ස ප්‍රඥාප්තිය දෙත කායතනයකට අපිට හතරයි ඉතුරු වෙන්නේ ඇහැයි රූපේ චක්කු විඥානේ චක්ක සම්පස්සේ කනයි ශබ්දේ සෝත විඥානේ සෝත සම්පස්සේ වගේ එතකොට ආයතනයකට හතරයි හතර වරක් 6 24යි 60 අඩු වෙනවා දැන් 24කට ඊළඟට පස්සේ කියන්නේ ප්‍රඥාප්තියක් නම් පනෝගත්තු සිද්ධියක් නම් ඒක ඇත්ත දැක්කොත් එහෙම පස්සේ කියන්නේ එකිනෙක මිදෙන්න පුළුවන් නම් තණ්හාව ඇති වෙන්නේ නැති මත්තමට ගත්තොත් ඉතුරු වෙන්නේ තව ಜಾති තුනයි නේද? ඇයි රූපේ චක්ක විඥාන. කනයි සද්දේ සෝත විඥාන. තුනකට අඩු කරගන්න පුළුවන්. අර්ථ නැහැ ඇත්ත දැක්කොත්. ඒත් තුනකට අඩු වෙනවා නම් ඉතුරු වෙන්නේ 18යි. හරි. 18යි ඇයි රූපේ චක්ක විඥානයි කනයි සද්දේ සෝත විඥානයි. ඒ 18 තමයි ඇත්තටම ධාතු වශයෙන් බලන්න කියන්නේ. දැන් ඔය ආයතන වශයෙන් බලන එකදී මං කිව්වේ මේක බුදුරජාණන් වහන්සේ තව පැත්තක් පෙන්නනවා ධාතු වශයෙන් බලන 18 ධාතුව. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය කන ශබ්දේ සෝත විඤ්ඤාණය 18 ධාතුව විදිහට බලන්න කියලා කියනවා. එතකොට බලන්න ධාතු වශයෙන් බලන්න ආයතන වශයෙන් බලන්න මේක ඇත්ත දකින්න ඕන. ඒක තමයි බුද්ධ උපදේශය. එතන මතක තියාගන්න ධාතු කියන්නේ එතන ඔය චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. හා ඒ 18 දෙනා එක ආයතනෙට තුන ගානේ. ඒකම දැන් ධාතු වශයෙන් බලන්න ආයතන වශයෙන් බලන්න අනිත් එක්කෙනා කවුද? ස්කන්ධ වශයෙන්. ස්කන්ධ කිව්වොත් යාති පහක් තියෙන්නේ නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. පංච උපාදාන ස්කන්ධය ඇති වෙන හැටි. ස්කන්ධ වශයෙන් බලන්න කිව්වා. ඒකට එක්කෝ ස්කන්ධ වශයෙන් බලන්න ඕන නැත්නම් ධාතු වශයෙන් බලන්න ඕන නැත්නම් ආයතන වශයෙන් බලන්න ඕන. ඇත්තටම ওই තුනෙන් කොයිකෙන් බැලුවත් ඔක්කොම ටික පේනවා. මොකද ස්කන්ධ පහ ඇති වෙන්නේ ආයතනයක් වැඩ කරනකොට. අතවස් ධාතුව ඇති වෙන්නේ ආයතනයක් වැඩ කරනකොට. ආයතන ටික කොහොමත් ආයතන. ස්කන්ධ ධාතුව ආයතන කියන එක Tamanට ගැළපෙන පැත්තකින් බලන්න පුළුවන්. මේ බැලුවොත් එකම සිද්ධිය තමයි බලන ආකාර තුනක්. එතකොට අපිට පුළුවන් අන්න දැන් පස්සය කියන එක පනව ගන්න එක මෙන්න මේ ආයතන තුන. දැන් ආයි මදුපිණ්ඩික සූත්‍රයට ගියොත් දැන් පස්සය ඇති වෙන්නේ ඇයි? චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සතිති තානමෙතං විජ්ජති. ඇහැ ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥානේ ඇති කල්හි තමයි පස්ස පඤ්ඤත්තිය පනව ගන්න. ඊළඟට පෙන්නනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. මෙයා නැත්තම් චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සතිති නේතං තානං විජ්ජති. එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන සිද්ධිය විද්‍යමාන වෙන්නේ නැහැ. නේතං තානං විජ්ජති. අන්න දැන් පස්සපඤ්ඤත්තියෙන් මිදෙන හැටියක් එතන පෙන්නනවා නේද? ඇහැ ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥානේ ඇති කල්ලි පස්සපඤ්ඤත්තිය පනවනවා. ඒක නවත්තන්නත් බෑ. ඇහැ නැති කල්ලි, රූප නැති කල්ලි, චක්කු විඥානය නැති කල්ලි පස්ස පඤ්ඤත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. මම දැන් ඔන්න ප්‍රශ්නේ එනවා මොකද්ද මේ ඇහැ නැති වෙලාව, රූප නැති වෙලාව, චක්කු විඥානය නැති වෙලාව? මේ මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කරන ඒ වෙලාව මොකක්ද? මොන වෙලාව වෙන්න පුළුවන්ද? භාවනා කරලා සමාධියේ ඉන්න වෙලාව. එතකොට ඇහැ පාවිච්චි වෙන්නේ නැහනේ නේද? ඇහැ වහගෙනනේ භාවනා කරන්නේ නේද? හා ඇහැ වහගත්තු ගමන්ම හරි නේද එහෙනම්? භාවනා නොකලත් කමන්නේ. ඇහැ තියෙනවා, ඇහැ උපදිනවද? රූප උපදිනවද? චක්කු විඥානේ උපදිනවද? ඇහැ වහගත්තාම අන්දගෙනාට නම් ඕක කොහොමත් උපදින්නේ නැතුව ඇති නේ. ඇහත් නැහැ, රූපත් නැහැ, චක්කු විඤ්ඤාණෙත් නැහැ නේද? මරුණට පස්සේ නැත්නම් ඇහැ පේන්නේ නැහැ වැඩ කරන්නේ. නෑ, හරි ලේසි වැඩක් තියෙනවා. එක්කෝ ඇහැ අන්ද කරගන්න ඕන නැත්නම් වැරෙන්න ඕන. ඒ වෙලාවද එහෙනම් මේ කියනවා ඇත්තේ? ඔය කරුණක්ද? නෑ, එහෙම වෙන්න බෑ නේද? ඒක නෙවෙයි කියලා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ජාති අන්දයටත් ඕක වෙනවා පුළුවන් කියලා රන්නේ තීර්ථකයට කියන්නේ. එහෙනම් ඒ කරුණ නෙමෙයි. පැහැදිලිද? එහෙනම් මේක සමාධියේ ඉන්න වෙලාවක් ගැන වෙන්න පුළුවන්ද? බෑ. තද නින්ද හිටියත් ඉතින් ඔහම කියත හැකිද? ඇහත් නැ, රූපත් නැ, චක්කු විඤ්ඤාණෙත් නැ කිය. ඒ වෙලාවක් ගැනද ඔය කියන්නේ? නැහැ. එහෙනම් කොයි වෙලාව ගැනද මේ කියන්නේ? ඇහෙන් රූපයක් ගන්න වෙලාව ගැනයි මේ කියන්නේ. මතක තියාගන්න. මොකද දැන් චක්කායතනේ ගැන කතා කරද්දී ඔය කතාව කියන්නේ. ඇහැ ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි මෙහෙන සපඤ්ඤාත්ති පනවන. ඇහැ ඇතිකල්ලි රූප නැතිකල්ලි චක්කු විඥාන නැතිකල්ලි පස්සපඤ්ඤාත්ති පනව ගන්නවා කියන එකක් පේන්න නැහැ. වෙන්න බෑ. විද්‍යමාන වෙන්න බෑ. නේතං තානං ඉජ්ජති. එනම් මතක තියාගන්න මේ ඇහැ පාවිච්චි කිරීම තුළ අවස්ථා දෙකක් පෙන්වන්නේ. එක්කෙනෙකුට ඇහත් තියෙනවා, රූපෙත් තියෙනවා, චක්කු විඤ්ඤාණෙත් තියෙනවා, පස්සයත් පනවගෙන ප්‍රපංච දක්වා යනවා. තව කෙනෙකුට ඇහ පැනවෙන්නෙත් නැහැ, රූප පැනවෙන්නෙත් නැහැ, චක්කු විඤ්ඤාණෙ පැනවෙන්නෙත් නැහැ, පස්සපඤ්ඤාත්ති පනවගෙන ප්‍රපංච දක්වා යන්නේ නැහැ කියන සිද්ධියක් ගැන වෙන්න ඕන මේ කියන්නේ. ඒක අපිට වෙන් කරගන්න වෙනවා. අවිද්‍යාව තියෙන මනසට සිද්ධ වෙන සිද්ධියයි, අවිද්‍යාව දුරු කරපු මනසට සිද්ධ වෙන தත්ත්වෙයි තමයි ඔය විස්තර කරන්නේ නේද? ඒක අවිද්‍යාව සහගත කෙනාට වෙන්නේ ඇහැ ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥානය ඇතිකල්හි පස්සපඤ්ඤාත්තිය පනවනවා කියන සිද්ධිය. අවිද්‍යාව දුරුණ මනසට චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති එහෙනම් පස්සපඤ්ඤාත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. නේද? ඒක ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහැ වහගෙන ඉන්නවත් ඇහැ අන්ධ කරගන්නවත් නෙමෙයි. නේද? ඇහැ පාවිච්චි කරන්න ලෝකෙට අහු වෙන්න එපා. ඇහැතාවිච්චි කරන්න නිමිති අරගන්න එපා. මතක ඇති නිවාප සූත්‍රයේදී අර මෝහ තනකොළ කන්න වැද්ද හොඳ කැලේ හොඳ තනකොළ ටිකක් ඕවලා තියෙනවා මෝහ රංචුව එනකම්. ඒතර පළවෙනි රංචුව අහු වෙනවා එතනම නරුම් කරනවා. දෙවෙනි මෝහ බලනවා පළවෙනි මෝහ ටික මරාගෙන කෑවා. අපි තනකොළ කාලා ළඟ කැලේ හැංගිලා ඉමු ආයේ වැද්ද ගියාම ඇවිල්ලා කන්න. නේද? වැද්දමකද කළේ කැලෙත් අල්ලලා වැටක් ගැහුවා. ඊට පස්සේ අරමුව වැඩි ඈතට ගියේ නැහැනේ තනකොළ කන්න පෙරේතකමට ළඟින්ම හිටියා හැංගිලා. හැබැයි වැටෙන් එළියට පනින්න බැරි හින්දා ඒගොල්ලෝ ටිකක් මරාගත්තා. දෙවෙනි මෝරංචුව. තුන්වෙනි මෝරංචුව බැලුවා අරගොල්ලෝ අර ළඟ කැලේ හිටියා හින්දා නෑහුනේ. අපි තනකොළ කාලා පොඩ්ඩක් ඈතට ගිහින් හැංගිලා ඉමු. ඒ කැලේමයි හැබැයි. වැද්දා ඒ කැලෙත් අල්ලලා වැටක් ගහලා ඒ මෝරංචුවත් අල්ලගත්තා. හතරවෙනි මෝරංචුව දැන් තනකොළ අර මෝරංචු තුනටම උණ දෙයි දැක්කා. අපි තනකොළ කාලා ඈතටම යන්. ඔය කැලේ ඉන්නේ නැතුව. ආයෙ ඕන වෙනකොට වැද්ද නැති වෙලාවට ඇවිල්ලා තනකොළ කාලා දුන්. ඒ මෝරංචුව තනකොළත් කනවා වැද්දට අහු වෙන්නේ නැහැ. අන්න ඒ විදිහ තමයි. ඇසට පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නේ නැහැ, නිමිති ගන්න නැහැ, ඔය තණ්හාව උපදින්නේ නැහැ කියන මට්ටම. එතකොට අන්න ඒ මට්ටමට නේද ප්‍රඥාව දිනු කරගන්න ඕන. එතකොට ඇහැ පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන මට්ටම. ඔව් පනෝ ගන්නේ ලෝකෙනේ. දැන් බල්ලා වතුරට බිලා බල්ලෙක් පනෝ ගන්නවා. ඒතකොට උදි ලෝකෙට බල්ලා ඉන්නවා. ලෝකෙට ආйти. ඔව් පනෝ ගන්න නැහැ කියන්නේ ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන එකනේ. ලෝකෙට අහු වෙන්නේ මොනව හින්දාද? ඇහැ හින්දා, රූපෙ හින්දා. ඇහැ පැනෙව්වත් ලෝකෙට අහු වෙලා, රූපෙ පැනෙව්වත් ලෝකෙට අහු වෙලා. එහෙනම් අපි ඇහෙන් දකින දේ එළියේ තියනවා කියලා බාරගත්තොත් ලෝකෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා. එතන බල්ලා වතුරට බිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා පැනෙව්වා. ඇහෙන් දකින දේ තියනවා කියලා පැනෙව්වා. තියෙන හින්දායි මේ පේන්නේ කියලා පැනෙව්වා. ඒක පැනවීමක් නෙවෙයි, ඇත්ත தත්ත්වෙ නෙවෙයිනේ. ඒකයි පනව ගන්නවා කියන්නේ. සත්‍ය පවතින ස්වභාවය නෙමෙයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක නේද? එක පනෝගත්තු සිද්ධියක්මයි. පනෝගත්තේ බල්ලගේ මෝඩකම මත, අවිද්‍යාව මත, ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා. එනම් බාහිර රූපේ පැනෙවි ආයතන මුලාව නිසා. ආයතනින් වෙන දේ දැන්නේ දැනගත්තේ ඇත්ත ඇති හැටි දැනගත්තු නැති නිසා. ආයතා භූත ස්වභාවය දැනගත්තු නැති නිසා. එහෙනම් අපි ඇහෙන් දැකලා එළියේ රූප පනෝගෙන නේද? අනෝග තේරුම් ගන්න ඕන. රූප තියෙන හින්දා ඇහෙන් දැකලාද, ඇහෙන් දැකලා රූප තියෙනවා කියලා පනෝගෙනද? ඇහෙන් දැකලා ඒ දකින දකින දේවල් එළියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කරලා බාරාරා. අපට තමයි රූප උපාදාන කරලා කියන්නේ. නේද? ඇහෙන් දැකලා රූප පනෝලා ඒවත් තියෙනවමයි කියලා දැඩිව බාර අරන් ඒ රූප උපාදාන කරලා. එන්නක ඇසට එන්නම්. දැන් බාහිර රූපේ පැහැදිලිද? ඇහෙන් දැකලා එළියේ දේවල් තියෙනවා කියනකොටම, ඔය පේන පේන දේ එළියේ තියෙනවා කියනකොටම පනෝගෙන නේද? ඒ ඇත්ත ස්වභාවය වෙන්න බෑ. ඒ ඇහි මුලාව නිසාමයි පනෝගෙන තියෙන්නේ. නේද? එහෙනම් නැත්නම් අර බල්ලත් හරි වෙන්න ඕන. අතුරු බල්ලෙක් ඉන්නවා කියනකොට දැන් ඇහෙන් දැකලානේ ඉන්නවා කියන්නේ. නේද? අපි දකින ඒවා එළියේ තියෙනවා නම් බල්ලා කියන එකත් ඇත්ත වෙන්න ඕන. බල්ලට මොඩ බල්ලෙක් කියන්න බෑ. ඇත්තෙන් දැකලානේ එළිය තියනවා කියලා බාරගන්නේ නේද? මම අපිත් ඇහෙන් දැකීම නිසා එළිය තියනවා කියලා බාර ගන්නවා නම් ඒවා මේ හිතෙන් හදලා දැකීම මත දැන් ඔකෝගොල්ලෝ බදලා ඇතිනේ නේද? දකින්නවා කියන්නේ ඇහෙන් වර්ණ සංඥාව උපද්දලා දෙනවා. ඇහැට ඔච්චරයි කරන්න පුළුවා නේද? වර්ණ සටහනක් හදලා දෙන එකනේ. වර්ණ සටහන කියන්නේ රූපයන් නෙවෙයි. රූපයක් වගේ සංඥා මාත්‍රයක් විතරයි, ඡායා මාත්‍රයක් විතරයි නේද? සංඥාව රූපයක් බවට පත් කරන්නේ ඕක ගැන හිතලා මනසෙන් කල්පනා කරන්න ගිහිල්ලා නේද? දැන් බල්ලා වතුරට ඉබුණහන් ඔන්න එහෙන් රූප සංඥාව අරන් දුන්නා. වර්ණ සංඥාව සංඥාවේ බල්ලෙක් නැහැ. ඕක දිහා බල්ලා කල්පනා කරනකොට තමයි හිතෙන්නේ ඔහොම පේන්නේ නම් බල්ලෙක් නේද? එතකොට හිතෙන් තමයි ඒක රූපයක් බවට පත් කරන්නේ. ඊළඟට ඒ රූපයක් බවට පත් කරපු එක එළිය තියනවා කියලා දැඩිව විශ්වාස කරනවා, උපාදාන කරනවා. එහෙමමයි නේද? අතුරු බල්ලෙක් ඉන්නවමයි, ඒ හින්දාමයි මේ පේන්නේ කියලා විශ්වාස කරනවා. ඒක පනෝ ගැනීමක් නේද? පනෝගත්තු රූපේ තියනවා කියලා හිතනවා. එහෙනම් අපිත් ඇහැ පාවිච්චි කරලා ඔය දේ නේද කරන්නේ? ඇහෙන් අරන් දෙන්නේ වර්ණ සංඥා විතරයි. කවදාවත් ඒකේ රූප නැහැ. වර්ණ සංඥායි. ඒක ගැන කල්පනා කරලාමයි රූප ටිකක් කොන්න සිහි වෙන්නේ. මෙහෙම පේන්නේ මේකයි කියලා. ඔතනත් ඇත්ත නොදන්නකම සිහිය නුවණ නැති නිසාමයි ඔය දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා බාරගන්නේ පනෝවන. එහෙනම් මෙච්චරකල් පනෝගත්තු රූපයක් ඇත කියලා නේද අපි ඇසුරු කරලා තියෙන්නේ? පනෝගත්තු බව දන්නේ නැහැ. රූපය ඇත කියලා අපි ඇසුරු කරලා නේද? ඔව්. තමයි මම පෙන්නේ අත්තිකායෝතිවා 50. කයක් ඇත කියලා පනෝගෙන. පනෝගත්තු කයක් නම් ඇත. ඇසුරු කරගෙන. බාහිර. ඇහැ කලබල වෙන්න එපා. දැන් රූපේ තේරුම් ගන්නකොට. හරි හදිස්සි නේද? දැන් බාහිර රූපේ පනෝගත්තු එකක් කියන එක පැහැදිලිද? පැහැදිලි. ඕක පැහැදිලි වුණ නැත්නම් ඇහැ පැහැදිලි වෙන්නේ නැහැ. ආයේ අනිත් පැත්තට අහනවා. එතකොට අර එළියේ තියෙන ඒවා දකින්නේ මොකෙන්ද කියලා. හොඳට ගොඩක් එන්න ඕන එළියේ තියෙන සේරම ඇහි මුලාව නිසා පනෝගත්තු. මේ ආයතන මුලාව නිසා පනෝගත්තු දේව. නේද? දැන් එළිය එකක්වත් තියනවද පනෝපු නැති ඇත්තටම තියෙන? කිසිම දෙයක් නැහැ කියලා නුවණ එනවද? ඒ අඩු ගන්න හිතා ගන්නවත් පුළුවන්ද? දැනට තාම එළියේ ඇති මොනවා හරි එනතරෙන් ටිකක් නුවණින් කල්පනා කරනකොට තැහැරන් දුන්නේ වර්ණ සටහනක් ඔය ගැන කල්පනා කරලා නේද එළිය තියනවා කියලා විශ්වාස කරවි. බල්ලගේ මානසිකත්වේ නේද ජීවත් වුනේ. නේද? ඒකෙන් මිදුණා නම්, කියන අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් එක රූපයක් හරිය එළිය තියනවා කියලා හිතෙයිද මේ ඇහෙන් දකිනේවා? හිතෙයිද නෙමෙයි හිතෙන්න පුළුවන් මේ. ඇත්තට එළිය තියෙයිද? නැහැ. පවතින යථාභූත ස්වභාවයේදී එළිය තියෙන විදිහ නැහැ නේද? දැන් ඔය අවබෝධය ආවොත් දවසක අද නෙමෙයි. යම් කිසි දවසක ඔය අවබෝධය ආවොත්. හා දැනට ඔය නිකන් හිතාගෙන විතරනේ. එළියේ කිසිම දෙයක් පවතින්න බෑ. අපි ඇහෙන් දැකලා පනෝගෙනයි. කියලා. එළියේ එකම රූපයක්වත් පැනෙව්වේ නැත්තම්. ඇහක් කොන වෙයිද? ඇහැ ඕන මොකටද? රූප බලන්න. මොන රූපද? එළියේ තියෙන ඒවා. එළියේ තියෙන ඔක්කොම පනෝගත්තු ඒවා නෑ. ඇත්තට එකක්වත් යථාභූත ස්වභාවය නැත්තම්. ඇහැක් ඕන වෙන්නේ නෑ නේද? රූප තණ්හාව තියෙනකන් විතරයි ඇහැක් ඕන වෙන්නේ. දැන් හැම රූපයක්ම අපි තේරුම් ගත්තොත් ඕකත් පනෝගත්තු එකක්, ඕකත් පනෝගත්තු එකක්, අර බල්ල වතුරේ බල්ල හැදුවා වගේ. දැන් රූප තණ්හාවක් ඉතුරු වෙයිද? ඔක්කොම පනව ගන්න ඒවනේ නේද? රූප තණ්හාව නැති වුණොත් ඇහැට තණ්හා කරයිද? දැන් හිතා ගන්න පුළුවන් නේද? එහෙනම් රූප තියෙනකන් තමයි අපි ඇහැක් පනවගෙන ඕකෙන් රූප බලන්නේ නේද? රූප ගැන මුලාව, බාහිර ලෝකේ මුලාව. ඒතකොට රූප තිබුණොත් ඇහැ තියෙනවා. ඇහැ තිබුණොත් රූප තියෙනවා. ඇහැ නැතුව රූපවලට තියෙන්න පුළුවන්ද? දැන් අන්ධ කෙනෙකුට, දැන් ඇහෙන් විතරක් ගන්න අන්ධ කෙනෙකුට එළියේ අපිට තියෙන රූප තියෙයිද? ඒ ලක්ෂණ එක එක පාට තියෙයිද? අන්ධ කෙනෙකුට තියෙන්න බෑ නේද? එහෙනම් ඇහෙන්තරව රූප ගැන කතා කරන්න බෑ. හරි. මේ අනිත් ආයතන වලින් දැනගන්න රූප නෙමෙයි මේ 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 ආයතනේදී ඇහෙන් දැනගන්න වර්ණ රූපනේ නේද? නිල් පාට, කොළ පාට, සුදු පාට ඕවා තියෙයිද අන්ධ කෙනෙකුට? නැහැ. එතකොට ඇහෙන් දැනගන්න රූප නැත්තම් ඇහක් තියෙයිද? නැහැ. ඒ දෙකටම පවතින්න බෑ. රූප තියෙනකන් තමයි ඇහැ තියෙන්නේ, ඇහැ තියෙනකන් තමයි රූප තියෙන්නේ. රජ්ජත්තාය බහිද්ද ආයතන කියන දෙක එක මොහොතේ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි නේද? බාහිර රූප නැතුව ඇහැට පවතින්නත් බෑ, ඇහැ නැතුව බාහිර රූපවලට පවතින්නත් බෑ. රජ්ජත්ත බහිද්ද දෙක එක මොහොතේ කතා කරන සිද්ධි දෙකක්. එකකින්තරෝ අනිත් එකට තියෙන්න බෑ. දැන් ශබ්ද නැතුව කනට පවතින්නත් බෑ, කන නැතුව ශබ්දවලට පවතින්නත් බෑ. ශබ්දයක් තියනවා කියලා දැනගන්න මොහොතේදී කන තියෙන්නත් ඕන, ශබ්ද තියෙන්නත් ඕන නේද? එකක් හරි නැති වුණොත් දැනගන්න බෑනේ නේද? ඒකට මේ අජ්ජත් බහිද්ද දෙක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. ඒකයි දැන් ඕක අර දෙක දෙක අරන් 12ක් කිව්වට ඇත්තටම 6යි තියෙන්නේ. කනනාසේ දිව ශරීරයේ මනස කියන කොට ඇත්තටම අර 12ම තියෙනවා. හැබැයි හැට අර්ථයක් නැහැ රූප නැත්තම්. කනට අර්ථයක් නැහැ ශබ්ද නැත්තම් නේද? අජ්ජත්ත බහිද්ද දෙකම එකට යන්නේ 12. 12ක් කිව්වත් 6ක් කිව්වත් ඕක එකම සිද්ධිය. මෙන් ඇහැයි රූපෙයි තිබුණොත් එහෙම චක්කු විඥානි තියනවද නැද්ද? තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇසයි රූපයයි නිසා චක්කු විඥානෙ උපදිනවා. ඒක පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවයක් නේද? ඉමස්මින් සති දං හෝති. ඇහැයි රූපේ තිබුණත් චක්කු විඥානෙ තියෙනවා. හරි, මතක තියාගන්න. ඇහැයි රූපේ තිබිලා චක්කු විඥානෙ නැති වෙන්න බෑ. ඇහැයි රූපේ තිබුණත් චක්කු විඥානෙ තියෙනවා. ඒකයි චක්කුංච පටිච්ච රූපේච. පටිච්ච පටිච්ච කියන්නේ නිසා කියන එක. සයි රූපේ නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති සයි රූපයි තියනවා නම් චක්කු විඥානේ තියෙනවා ඒ තුන් දෙනා ඉන්නවා නම් චක්කුස්මින සති රූපේ සති චක්කු විඥානේ සති පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙස්සති ඉති ඨානමෙතං විජ්ජති පස්සපඤ්ඤාත්‍ය පණ වුණා කියන එක විද්‍යමාන වෙනවා මේ තුන් දෙනා නැති වුණොත් තමයි පස්සපඤ්ඤාත්‍ය පණවන්නේ නැති චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙස්සති ඉති නේතං ඨානං විජ්ජති දකින්න බෑ එතකොට දැන් පැහැදිලිද දැන් බාහිර රූපේ තියෙන්නේ මුලාව මත කියලා බාහිර රූපේ පණවන්නේ මුලාව මත වතුරේ බල්ලා පණවන්නේ බල්ලාගේ මුලාව මත මෝඩකම මත නේද බාහිර රූප සේරම ඇහැ නිසා අපි දැනගත්තා නම් ඒක ඔක්කොම පණවපුවා නේද ඇත්තට තියනා නෙමෙයි අපි ඇහෙන් වර්ණ සංඥාව අරන් වර්ණ සංඥාව ගැන කල්පනා කරලා රූපයක් හදලා ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා එහෙනම් පණෝපු රූප ඇහෙන් දැකලා දැනගත්තු ඔක්කොම රූපවලට ඕක සාධාරණයි නේද මෝඩකම නිසා පැනෙවුවා නේද බාහිරේ පේනවා පේන්නෙත් නෑ නෙමෙයි ඇහැ පාවිච්චි කරනවා දැන් බල්ලටත් පේනවා පෙනීම නෙමෙයි වැරද්ද. පෙනීම නිසා මෝඩකමට පණෝගත්තු එකයි වැරද්ද නේද? පේන දේ එළියේ තියනවා කියලා දෙයක් කරපු එකයි වැරද්ද. හරි? එහෙනම් එළියේ රූපේ පෙනීමට අයිතිද? බාහිර රූපය පෙනීමට අයිතිද? නැත්තම් පෙනීම නිසා පණෝලද? පෙනීම නිසා පනෝලා නේද වතුරේ ඉන්න බල්ලා පෙනීම නිසා පනෝලා එළියේ තිබ්බා පෙනීම නිසා පනවන්නේ ඇහි වැඩේ ඉවර වෙලා මනසෙන්නේ හිතන්න ගිහින්නේ නේද එහෙනම් ඒ පනෝපු රූපේ පෙනීමට අයිතිද නැහැ පැහැදිලි එහෙනම් අපි බාහිර තියනවායි කියන රූපේ දැකීමේ සිද්ධියට අයිතිද නැහැ ඒක මනසත් එක්ක වැඩක් නේද චක්කායතන නිරුද්ධත් වෙලා එතකොට මනසෙන් ඕක ගැන හිතනකොට එහෙනම් මේ පෙනීම කියන එකට බාහිර රූපේ අයිතිද නැහැ බාහිර රූපේ අයිති නැහැ දැන් ඔතන සිහිය නුවණ පිහිටියොත් එහෙම අපේ සිහිය නුවණ නැහැ අපි හිතමු සිහිය නුවණ පිහිටියොත් බාහිර රූපයක් අයිති නැහැ පෙනීමට බාහිර රූපයක් අයිති නැහැ පෙනීමට දැන් ඔතන සිහිය නුවණ පිහිටිය කෙනාට පෙනීම කරන්න පුළුවන් නේද බාහිර රූප පණවන්නේ නැතුව පෙනීම කරන්න පුළුවන් නේද රූප පණවන්නේ නැතුව රූප පැනෙව්වොත් නිමිති හදනවා රූප පැනෙව්වොත් නිමිති හදනවා දැන් සිහිය නොවන පිහිටියොත් අවිද්‍යාව නැති වුණත් එහෙම රූප පණවයිද නැහැ මෝහය මතමනේ රූප පණවන්නේ මුලාව මතමනේ ඇත්ත ඇති හැටි දැක්කොත් එහෙම එළියේ රූප පණවයිද නැහැ එහෙනම් රූප අයිති නැත්නම් දැකීමට සේරම පණවගත්තු ඒවනම් දකින්න බැයිද රූප පණවන්නේ නැතුව රූපේ දකිනවා රූප පණවන්නේ එතකොට දකින්න පුළුවන් නේද රූප පණවන්නේ නැතුව ඈ දකින්න පුළුවන්ද රූප පණවන්නේ නැතුව පුළුවන් ඈ නමුත් බෑ අපිට බෑ අපිට එතකොට අපිට සිහිය නොවන නැති හින්දා විද්‍යාව තියෙන හින්දා රූප නැතුව දකින්න බෑ. හැබැයි අවිද්‍යාව දුරු වුණ මනසකට දකින්න බෑයිද රූප පණවන්නේ නැතුව. පුළුවන්. එහෙනම් පණවන රූප අයිතිද දැකීම කියන සිද්ධියට? නෑ නේද? අපි අයිති කරගෙන ඉන්න එක වෙනම කතාවක්. නේද? අපේ මෝඩකමට එක කළා කියලා දැකීමේ සිද්ධියට අපි පණවන රූප අයිතිද? නෑ. දැන් මම තව විදිහකට කිව්වොත් දැන් එහෙනම් රූප නැතුව දකින්න පුළුවන්ද? අපිට බැරි වුණාට පුළුවන් නේද? අපිට බෑ. ඇයි අපේ මෝඩකමට පණ උනේ නැද්ද? හැබැයි දැන් දැකීම කියන සිද්ධිය වෙන්න පුළුවන් රූප නැතුව, රූප පණවන්න නැතුව. ඒ කියන්නේ දැකීමේ සිද්ධියට පණවපු රූපේ අයිති නෑනේ. ඒක විද්ද වෙන්නෙත් පස්සේනේ නේද? චක්කායතන නෙමෙයි මන ආයතනෙන්නේ ඔක පණවන්නේ. නේද? දැන් මන ආයතනේද ඉස්සෙල්ලාවේ චක්කායතනේද? චක්කායතනේ. එහෙන් දුන්න වර්ණ රටන ගැන තමයි මනසෙන් කල්පනා කළේ. එහෙනම් කල්පනා කරපු ටික අයිතිද වර්ණ රටහන උපදින එකට?
නෑ.
එහෙනම් දැකීමට අයිතිද අපි මේ හිතලා අඳුරගන්න රූප ටිකට? නෑ නේද? එහෙනම් දැකීම කරන්න රූප තියෙන්න ඕනද? අමාරු නම් ඔව් කියන්න වෙනව නේද? දැකීම වෙන්න පුළුවන් රූප නැතුව. මොකද රූප කියන්නේ අපි පනෝලා එළියෙන් තියපු ඒවා. තව විදිහට ඇහුවොත් බහිද්ද රූප, බාහිර රූප. ඒක බාහිර රූප අයිතිද දැකීමට? නෑ. ඒක දික්ක කියන සිද්ධියට බහිද්ද රූපේ අයිති නෑ. දැකීම කියන සිද්ධියට දික්ක. දැකීම කියන සිද්ධියට බාහිර රූප අයිති නෑ. ඒවා පනවගත්තු ඒවා. එහෙනම් දැන් රූපේ අසති කියන සිද්ධියක් තියෙනව නේද? රූපේ අසති. දැකීම වෙන මොහොතේම රූපේ අසති සිද්ධිය තියෙන්න පුළුවන් නේද? අපිට නෙමෙයි ආ. රහතන් වහන්සේට. අවිද්‍යාව දුරු වුණ මනසට. දැන් බල්ලා වතුර බල්ලෙක් ඉන්නම ඕන ඌට දකින්න. අපිට ඒක දකින්න වතුර බල්ලෙක් ඉන්න ඕනද? නෑ. එතකොට දැකීම කරන්න බැයිද වතුරේ බල්ලා නැතුව? පුළුවන්. සිහිය නුවණ තිබ්බත් පුළුවන්. වර්ණ සංඥාව නෙමෙයි මං අහන්නේ, වතුරේ ඉන්න බල්ලා. වතුරේ බල්ලෙක් ඉන්නම ඕනද එහෙම දකින්න? නෑ. බල්ලා නම් හිතනවා ඉන්න ඕනමයි. නේද? අපි සිහිය නුවණ තියෙන කෙනා වතුරේ බල්ලෙක් ඉන්න ඕන නෑ. වතුරේ බල්ලෙක් අදාළ නෑ දැකීමට. බල්ලෙක් වගේ දකින්න වතුරේ බල්ලෙක් ඉන්නම ඕනද? නෑ. එහෙනම් රූපයක් වගේ දකින්න එළියේ රූපයක් තියෙන්නම ඕනද? ඈ? දැන් මිරිඟුව පේනකොට වතුර වගේ දකින්නවා නේද? දැන් වතුර වගේ දකින්න වතුර තියෙන්නම ඕනද? එහෙනම් තේරුම් ගන්න රූපය තියෙන්නම ඕන නෑ දැකීමට. දැකීමට රූපය අයිතිත් නෑ. දැකීමට අයිති මොනවද කියලා හොයමු. දැන් රූපේ අයිති නැහෙනේ. මහා භූත රූපේ, එළිය තියෙන රූපේ අයිති නැහෙනේ. මහා භූත කියන්නේ මොනවද? තෙවෙත් තියෙන. අර වතුරේ ඉන්න බල්ලා හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායු නේද මහා භූත ටික? වතුරේ බල්ලා හැදිච්ච ඉතටිය ලුකුවට ගමුකෝ. වතුරේ බල්ලා හැදිච්ච කෙස්ලොම් නියදත් සම්මස්නහර ටික, මේ ටික තියනවද? නෑ. එහෙනම් කෙස්ලොම් නහර හැදිච්ච පටවියාපෝ තේජෝ වායෝ තියනවද එතන? මම තියනවා කිව්වේ. නෑ, ඇස අමතක කරන්නකෝ. දැන් බාහිර රූපය එහෙන් දැනගන්න රූපය ගැන මේ කතා කරන්නේ. නෑ, අපි කතා කරන්නේ ඒක ගැන. අපි කතා කරන්නේ එළියේ තියෙන රූප ගැන. ඇහැ ගැන තව කතා කළේ නැහැ. නෑ. එළියේ එතකොට සතර මහා ධාතුව තියෙනවද? තියෙන්න ඕනද පේන්න? තියෙනවද නැද්ද කතාව නෙමෙයි. මේ පෙනීමේ සිද්ධියට අදාළද බාහිර දෙයක් හැදිච්ච මොනවා හරි? නෑ. අනවරත්. මිරිඟුව පේන්න වතුර ඕනේ නැහනේ. වතුර හැදිච්ච පටවියාපෝ තේජෝ ආයෝනද මිරිඟුව පේන්න? නැහැ. ඇයි? වතුර පනෝගත්තු දෙයක්. වතුර ඇත කියලා පනෝගෙන. අත්තිකායතිය 50 ඔතන සිහිය පිහිටියොත් සතිපච්චුපට්ඨිතා හොත ඔකත් පණවගත්ත රූපයක් නේ කියලා සිහිය පිහිටියොත් එහෙම අත්තිකායතිය 50 සතිපච්චුපට්ඨිතා හොති වතුර කියන එකත් පණවගත්තු දෙයක් මිරිඟුවක් විතරයි ඔය පේන්නේ කිව්වොත් දැන් එළියේ සතර මහා ධාතුක තියනවාද එළියේ එළියේ මං අහන්නේ ඇහි නෙමෙයි ආ දැන් අන්න වතුර වගේ එක උපද්දන්නේ කොහෙද බාහිරෙන්ද ඇහෙන්ද ඇහෙන් වතුර වගේ පේන ස්වභාවය ඇහෙතනුන් නැත්තම් උපද්දන්න බෑනේ වතුර වගේ පේන එක එන ඇහි හැකියාව මත නේද වතුර වගේ පෙන්නුම් කරන්නේ ඒක ඉපදුනේ ඇහ ඇහ තුලනේ ඕක කවදාවත් එළියේ එළියෙන් කතා කරන්න බෑනේ නේද ඇහැ උපද්දලා දීපු ස්වභාවයක්නේ දැන් මනස දකින්නේ එතන මිරිඟු ස්වභාවයක් පේන්නේ ඇහැ උපද්දපු හින්දා මිරිඟු ස්වභාවය ඇහෙන් උපද්දලා දීපු හින්දා නේද මනසට දකින්න පුළුවන් එතකොට ඒ මිරිඟු ස්වභාවය තියෙන්නේ එළියේද නෑ ඇහැ උපද්දලා එතකොට ඒ මිරිඟු ස්වභාවය දැකලා අපි පණෝන වතුර ටික ඒ මිරිඟු ස්වභාවය දැකලා අපි තියනවා කියලා හිතන වතුර ටික හැදිච්ච සතර මහා ධාතුව එළියේ තියනවද? තියෙන්න බෑ නේද? තේරුණා. එහෙනම් බාහිර සතර මහා ධාතුවක් ගැන කතා කරන්නේ බාහිර රූපවලට අහු වුණොත් විතරයි. බාහිර රූපේ පැනෙව්වොත් විතරයි ඒක හැදිලා තියෙන සතර මහා ධාතුව ගැන කතා කරන්නේ බාහිරෙන්. තේරුණා. එතකොට බාහිර රූපය පිරිසිඳ දැක්කොත් පිරිසිඳ දැක්කොත් රූපේ පණවයිද නෑ නේද මෝඩකමටයි ඕක පැනෙව්වේ කියලා නුවණක් එනවනේ දැන් මිරිඟු ස්වභාවයක් පෙනෙද්දී අපි එළියේ රූපයක් පැනෙව්වේ මෝඩකමටනේ මෝඩකම නැති වුණොත් ඒ රූපේ පණවයිද නෑ එහෙනම් මෝඩකමට පණෝන මෝඩකම නැති වුණහම් පණවන්නේ නැති රූපේ හැදිච්ච සතර මහා ධාතුක එළියේ තියේයිද ඒක ගැන කතා කරන්න බෑ නේද? ඒක ප්‍රශ්නෙත් අදාළ නැහැ. මෝඩකම තියෙනකන් පණවනවා මෝඩකම නැත්නම් පැනවෙන්නේ නැහැ කියන එක හැදිච්ච සතර මහා ධාතුකක් කියන එක කියදෙන්නේ නැහනේ. ඒ කියන්නේ වතුරේ ඉන්න බල්ලා මොනවයින්ද හැදිලා තියෙන්නේ කියන කතාව අදාළ නැහැ. මොකද මෝඩකම තියෙනකන් විතරයි වතුරේ බල්ලා ඉන්නේ. තේරුණාද? ඒක පණෝ ගැනීමක් විතරයි. කියන්නේ ඒකයි. එතකොට අපි දවසක දැක්කොත් ඔය රූපෙත් පණවගත්තු එකක් නේද කියලා සිහිනුවන පිහිටියෝ. ඔය ඇත කියලා ගත්තු රූපෙත් පණවගත්තු එකක් කියලා සිහිනුවන පිහිටියෝ. මේක තමයි කියේ අත්තිකායතිය 50 සතිපච්චුපට්ඨිතා හෝති. ඔකත් පණවගත්තු එකක් කියලා සිහිනුවන පිහිටියෝ. දැන් බාහිර රූපෙට අදාළ කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ නේද? අදාළ නැහැ. ඇයි ඒක පණවගත්තු එක මම මෙතන අලියෙක් ඉන්නවා කියලා පණවගෙන අලිය හැදිච්ච කොටස් ගැන කතා කරනවා අනාත්ම රූපයක් එතන තියෙනවද අද තියෙන අනාත්ම රූපයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ එකම විදිහ තමයි ඕක ගැන කතා කරන්න පුළුවන් ඕකත් පණවගත්තු එකක් නේ අලියෙක් පණව ගත්තා අපි. අලියා ඉන්නවා නම් අත්ති කායෝතිය 50 සතිපච්චුපට්ඨිතා. ඔතී පණව ගත්තු එකක් නම් තියනවා කියලා ඔන්න එළඹ සිටි 100ක් හිටිනවා. හරි? අනාත්ම අලියෙක් ඉන්නවා කිව්වොත් හරිද? ඒ අනාත්ම රූපයක් නේ තියෙන්නේ කිය. ඒකත් මෝඩකවට කියන කතාව. රූපේ බාර අරන් ඒක කියන්නේ. පණවගත්තා කියනකොට ඊට වඩා නුවණක් එනවා අවිද්‍යාව මත ඕක තියෙන අවිද්‍යාව දුරු වුණොත් උපදිලා නැහැ අවිද්‍යාව තියෙනකන් තියෙනවා අවිද්‍යාව නැත්තම් ඉපදෙන්නේ නැහැ තේරුණාද ඉමස්මින් සති ඉදං හොති ඉමස්මින් අසති ඉදං නහෝති ඔව් දැන් මිරිඟු සංඥාව පෙන්නන එක මේ ආයතන වලින් සංඥා මාත්‍රයක් කරන් දෙනවා. එහෙන් රූප සංඥාව, කනෙන් සද්ද සංඥාව, නාසයෙන් ගහන සංඥාව, දිවෙන් රස සංඥාව, කයෙන් පොට්ටබ්බ සංඥාව, මනසෙන් ධම්ම සංඥාව. සංඥා ඇති වෙන එක ධර්මතාවයක්. ඒක වෙනම හොයමු. තාම ඒක ගැන කතා කළේ නැහැ. දැන් මේ සංඥාව දැකලා ඊට පස්සේ කරන ටික ගැන තමයි මේ කතා කරන්නේ. දැන් සංඥාව කියන එක ආයතනෙ උපදින එකක් නේද? ආයතනෙ විසින් උපදින එකක්. ආයතන විසින් උපදින එක ආයතනේද? නැහැ. බාහිර රූපේද? නැහැ. එක විසින් උපදින එකක්. හරි. එතකොට ඒ සංඥාව දිහා බලලා ඒක හරියට චිත්‍රපටිය වගේ. දැන් ෆිල්ම් හෝල් එකේ චිත්‍රපටිය කොහොම හරි ස්ක්‍රීන් එකේ වැටෙනවනේ. ස්ක්‍රීන් එක දිහා තමයි අපි බලන්නේ. එතකොට ඒ ස්ක්‍රීන් එකේ වැටෙන එක සංඥාව විදිහට ගන්න. හරි. දැන් අපි චිත්‍රපටිය බලනවා. අපි කියන්නේ මනස. ඇහැ උපද්දලා දෙන වර්ණ සංඥාව මනසනේ බලන්නේ. මන ආයතනෙනේ. මනායතනට දැర్శණය වෙන්නේ අර මවපු චිත්‍රේ. ඒක මිරිඟුවක්. මේ පිටියේ වැටෙන වර්ණ ටික කියන්නේ මිරිඟුවක් නේ. ඇල්ලුවොත් අහු වෙන්නේ නැහැ නේ ඕක. නේද? ඒ චිත්‍රපටිය දිහා බලලා මෙන්න දිය ඇල්ලක් කියලා අල්ලන්න ගියොත්, නාන්න ගියොත් එහෙම. පිටියේ තමයි අහු වෙන්නේ. ඒ පේනවාද? පනෝගත්තු දෙයක් ගැන නේද මේ කතා කරන්නේ කියලා. දැන් අපි චිත්‍රපටියේ දිය ඇල්ලක් තියෙනවා. ඈ ඔය දිය ඇල්ල හැදිච්ච පටවිය ආපෝ තේජෝ වායෝ ගැන කතා කරන එක මොඩ ගමන්නේ. දැන් පිටියේ ඇතිලා දිය ඇල්ලක ඡායාවක් නේද? ප්‍රතිබිම්බයක්. ඔය ප්‍රතිබිම්බය දිහා බලාගෙන අර දිය ඇල්ල හැදිලා තියෙන්නේ පටවිය ආපෝ තේජෝ වායෝ. ඕක හරි සීතලයි. තේජෝ ගතියනේ දැන්. ඒක මෝඩකමට කියන එකක් නේද? පණව ගන්න එකක් නේද? පැහැදිලිද මේක? එතකොට මේ අවිද්‍යාවෙන් පණවපු රූපයක තියෙන ලක්ෂණ ටික කතා කරන්නේ අවිද්‍යාව මත ඉඳගෙන. හැබැයි අපිට සිහින වෙන පිටිය තෝකත් පණවගත්තු එකක් කියලා. ඕකත් පණවගත්තු රූපයක් කියලා. එදාට රූපවලට අදාළ කෙලෙස් ටික නැහැ. නේද? ඒකට ආශ්‍රව ටික නැහැ එතකොට. ඒකෙන් අර ගලාගෙන එන සැඩපහර නෑ. දැක්ක දවසට ඔකත් පණවගත්තු එකක්. ඒ සතර මහා ධාතුව ගැන කතා කරන්නේ ඕක තියෙනවා කියලා විශ්වාස කරන තාක්කල්. ඒක ඒක නিত্য සංඥාවෙන් ගත්තා. තියෙනවා. එනි ලෝකේ තියෙනකොට ඒවා තියෙනවා. ඒක තමයි මං කිව්වේ. දැනට අපිට නැති වෙලා නැහැ. අවිද්‍යාව දුරු වුණ මනසට මෙහෙම වෙයි කියලා නිකන් අනුමාන ඥානයක් මේ අරගන්නේ. මොකද ඒක උදව් වෙනවා සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියට අයිති නිරෝධේ ඥානං කියන එකත්. දුක්ඛේ ඥානං විතරක් නෙමෙයි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං කියන එකත් සම්මාදිට්ඨියට අයිති. ඥානය කියන්නේ නිරෝධ වුණා නෙවෙයි. ඒ නුවණක් එනවා. මෝඩකම තියෙනකන් ඕක තිබුණාට මෝඩකම දුරු වුණ දවසට ඌ පිහිටන එකක් නැහැ නේ. උපදින එකක් නැහැ නේ.
එහෙම අවබෝධයට ආව වෙලාවක එයාට ඕනේ වුණත් බාහිරයක් ගැන කිසිසේත්ම කතා කරන්න බැරි තත්ත්වයකට මම වැටෙනවා වගේ තත්ත්වයක් එන්න ඕනේ කියලා.
ඒක කතා කරන්න පුළුවන් පණෝගෙන. කියන්න නුවණක් තියෙනවා.
බැරිම වෙන්න ඕනේ. ඒවෝ
ඉඳලා ඔව්.
යාගන් අපි මේ කියන අතරේ යාගන් බැරි
වෙනවා. ඔව්. කතා කරනවා නම් ඒක උත්සාහකින් පණෝගෙනමයි කතා කරන්නේ. අන්න එහෙම එකක්. දැන් අපි උත්සාහකින් තියෙන දේ නැති කරන්න හදනවා. අවබෝධය ආපු දවසට ඒක ගැන කතා කරන්නේ උත්සාහකින් ඒක උපද්දවලා ඒක ගැන කතා කරන්නේ. තේරුණාද? දැන් අපිට වතුරේ බල්ලෙක් ගැන කතා කරන්න ඕන නම් අපි උත්සාහකින් බල්ලෙක් පණෝගෙන ඒ බල්ලා ගැන බල්ලාගේ මානසිකත්වයට ගිහිල්ලා ඒක නිකන් උත්සාහයක් අරන් පණවගෙන කතා කරන වැඩක් වෙනවනේ. අන්න එහෙම දෙයක් වෙනවා. පසුබිම තියෙනවා විද්‍යාව. ඒ පැනවි මෙහෙමයි. පැනවීම එළිය තියනවා කියලා ගන්නෙ නিত্য සංඥාවෙන් ගන්නවා. පැනෙව්වා කියලා දකිනකොට නিত্য සංඥාවෙන් ගන්නෑ. අයි පැනෙව්වා කියන එකේ තියෙන මෝඩකම තියෙනකම් පනවනවා, මෝඩකම නැත්තම් පැනවෙන්නේ නැහැ. දැන් නিত্য සංඥාවෙන් ගන්නෑ. එතකොට පටිච්ච සමුප්පාදේ දකින්න. මේ හේතු ඇති කල්හි ඕක තියෙනවා, හේතු නැත්තම් උපදිලා නැහැ. තේරුණාද? ඒකයිත් නුවණක් එනවා. ප්‍රමහා ධාතුගත පනෝගත්තු එකක් මේ. එතකොට පේනවා මූලපරියාය සූත්‍රය ඇයි පෙන්නුම් කළේ. පුතග්ජනයා පටවින් පටවිතෝ මඤ්ඤති. රහතන් වහන්සේ පටවින් පටවිතෝ න මඤ්ඤති. පටවිය කියලාවත් මඤ්ඤනා වෙන්නේ නැහැ රහතන් වහන්සේට. පුතග්ජනයාට මඤ්ඤනා වෙනවා, සේක පුද්ගලයාටත් මඤ්ඤනා වෙනවා. හැබැයි එයා එකෙන් වළකින්න උත්සාහ කරනවා මා මඤ්ඤති. ඇයි? එයාට නුවණක් තියෙනවා. අපිට මෙහෙම මේ මොහොතේදී අපිට ඕක තියනවා කියලා හිතුණාට අවිද්‍යාව දුරුණ මනසට ඕක පිහිටන්නේ නැහැ නේ කියලා නුවණක් තියෙන. එයා එතෙන්ට යන්න උත්සාහ කරනවා. ඒකයි මා මඤ්ඤති කියන්නේ. තාම මඤ්ඤනා වෙනවා. එනකොට උත්සාහය තියෙනවා එතනින් මිදෙන්න. හරි. එතකොට ඔය බාහිර රූපේ පිරිසිඳ දකින්න නැතුව වජ්ජත් රූපේ ගැන කතා කරන්න අමාරුයි. ඒකයි ඒක තේරුම් ගන්න ඇහැ ගැන කතා කරන්න කලින් එළියේ තියෙන රූප තියෙනකන් අපිට ඇහෙන් මිදෙන්න බෑ. ඇයි? රූප තණ්හාව තියෙනකන් ඇහැ ඕන. හරි. බාහිර රූපේ පිරිසිඳ දැක්කොත්, පිරිසිඳ දැක්කා කියන්නේ පනවගත්තු එකක් නේ ඔකත්. අවිද්‍යාව නිසායි ඔක තියෙන්නේ. හරි. සංඥා කියන්නේ මිරිඟුව නේද? සංඥා උපමා කරන්නේ මිරිඟුවටනේ. රූප සංඥා ඇහැ උපද්දලා දෙන රූප සංඥාවට අපි රූප පනවනවා. කන උපද්දලා දෙන ශබ්ද සංඥාවට එළියේ ශබ්ද පනවනවා. කන ශබ්දට අදාළ රූප පනවනවා. හ්ම්? ତර මේ පනෝ ගැනීමක්. පනෝ ගැනීමක් කියනකොටම නුවණ තියෙනවා. දැන් අපි ඉන්නේ පනෝගත්තු රූපවල නෙමෙයි. අපි ඉන්නේ තියෙන රූපවල. රූප තියෙන හින්දායි මෙහෙම පේන්නේ කියන එකේ තමයි අපි ඉන්නේ. ඒ තියෙන හින්දා පේනවා කියන්නේ නিত্য සංඥා. ඒ ලෝකයා ඉන්න මට්ටම. ඒත් බුදුරජාණන් වහන්සේ වඩන්න කියන අනිච්ච සංඥාව. ඕකත් පනෝගත්තු එකක් නේ කියලා දකින්න එක තමයි අනිත්‍ය සංඥාව. නিত্য කරන්න බැරි දෙයක් නিত্য සංඥාවෙන් අරන් තියෙන්නේ. මොහතකටවත් ක්ෂණයකටවත් නিত্য කරන්න බැරි එකක් නේ අපි නিত্য සංඥාවෙන් ගත්තේ, පනෝගත්තේ කියන නුවණ. අන්න එතනයි අනිත්‍ය. ඒ කියන්නේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ කියන තැනයි අනිත්‍ය සංඥාව තියෙන්නේ. තියෙන රූපේ වෙනස් වෙනවා කියන එක මත නෙවෙයි. නේද? වතුරේ ඉන්න බල්ලා අනිත්‍ය අනිත්‍යයි වෙනස් වෙනවා කියන එක නෙවෙයි. වතුරේ බල්ලෙක් ඉන්නේ මේ සමුදයේ යෙදෙනකම්. මේ සමුදේ නැත්තම් පැනවෙන්නේ නැහැ කියන ධර්මතාවය තුල තමයි අනිත්‍ය සංඥාව වඩන්නේ. නিত্য සංඥාව කැඩෙන්නේ. බල්ලෙක් ක්ෂණයකට හරි ගන්න නিত্য සංඥාවක් තියෙනවනේ නේද? එළියේ පිහිටවන අන්න ඒක කැඩෙන්න ඕන. එතකොට අපිට නුවණක් එනවා බල්ලා එබෙන මොහොතකටවත් එළියේ බල්ලෙක් උපදින්න බෑයි කියලා. හයි මෝඩකම මතමයි පනවන්නේ. එතෙන්දි තිබුණේ පනවගත්තු රූපයක් නේ කියලා ඔන්න සිහිය එළඹ සිටිනවා. අත්තිකායෝතිවා පනස්ස සතිකච්චුපට්ඨිකා හෝති. ඔය ඕකත් පනවගත්තු කයක් නේ කියලා එළඹ සිටි සිහියක් වෙන. අත්තිකායෝතිය 50 සතිපච්චුපට්ඨිතා හෝති. තරෝක සතිපට්ඨාන සූත්‍රයේදී බාහිද්ද රූපෙටත් බලන්න කියනවා, අජ්ජත් රූපෙටත් බලන්න කියනවා. හැබැයි මේ අජ්ජත් රූපේ තේරුම් ගන්න බාහිද්ද එක හොඳට බලන්න ඕන. ඒක විදර්ශනය කරලා නුවණක් එනකොට තමයි, අවබෝධයක් එනකොට තමයි නැහැගෙන බලන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? මං කිව්වේ බාහිර රූපේ තේරුම් ගන්න නැතුව එහැගෙන කතා කළාට වැඩක් නැහැ. මොකද අපි දෙකටම අහුවෙලා. සංඥාව ගැන කිව්වනම් සංඥාවේ සතර මහා ධාතු තියෙනවද? කතා කරන්න බෑ. සංඥාව කියන්නේ නිකන් ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි නේද? පේන ගතියක් විතරයි. රූපයක් වගේ පේනවා කියන එකට නේ සංඥාව කියන්නේ. රූපයක් නෙමෙයි. රූපයක් වගේ පේනවා කියන එක තමයි සංඥාව. නේද? වගේ කියන එක තමයි සංඥාව කියන්නේ. අපි ඒක රූපයක් කරගෙන ඒ කරගන්න එක තමයි නিত্য සංඥාවෙන් ගන්නවා කියන්නේ. ඇත්ත தත්ය අනිත්‍ය. ක්ෂණයකටවත් පිටිවන්න බෑ කියන එක. අපි ඉපදුනේ ලෝකෙකට කියලා හිතනකොටම තියෙන ලෝකෙට අපි ඇවිල්ලා ඒ ලෝකෙ තියෙද්දි අපි යනවා. ලෝකෙ තියලා අපි එනකන්. රාවස්සර ලෝකෙන් හරි කොහෙන් හරි එනකන් ලෝකෙ තියෙනවා. ඒක ඇවිල්ලා කාලයක් ගත කරලා අපි යනවා යන ලෝකෙ තියලා නේද? ඒ නිත්‍ය සංඥාවේ ඉන්නකන් ඔහම තමයි. අපි ලෝකයක් හදාගෙන අපි ඕක පරිහරණය කරා කියන නුවණ එන්නේ නැහැ එතකොට. තියෙන ලෝකෙට නේද? අපි හදුවේ කොහේද? ලෝකෙ තිබුණා නේද? දෙවියන් අහසේ බලලා තිබුණා නේ අපිට එන්න. ඈ? එතන පටිච්ච සමුප්පාදය නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං හෝති කියන ධර්මතාවය නෑ.
ඒක හදාගෙන
අපිට අපි තේරුම් ගන්න ඕන ලෝකයක් පනෝපු ලෝකයක්කටයි අය ඇවිල්ලා තියෙන්නේ. අපේ මෝඩකමට හදාගන්න ලෝකෙටයි අපි එන්නේ. බාහිර රූපේ විදර්ශනා කරන හැටි තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. රූපයේ අනිච්ච සංඥාව වඩන්න කොහමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. එතන බාහිර තියෙන ඕන රූපයක් ගන්න. දැනට තියනවා කියලා හිතෙන ඕන රූපයක් ගන්න. Tamanta දැනට තියෙන ඕන රූපයක් ගන්න. ඕනම රූපයක් ගන්නකො මේ මොහොතේ දැන් එළියේ තියනවා කියලා හිතෙන රූප. ඒක එක්කෙනා ඉන්නව නේද? ශරීර රූප තියනවා නේද? ඒකෙන් පටන් ගන්න ඕන නැහ. අන ඇති හෝ නැති හෝ. ඒ එළියේ කණුවක් තියනවනේ මට හේතු වෙන්න පුළුවන්. ඒකත් රූපය. ඉති රූපං. නැත්තම් අර තව කවුද ඉන්නවනේ අතන? ඒකත් ඉති රූපං. ඒ Taman රූපේ කියලා දැනට මේ මොහොතේ පිළිගන්නවා නම් යම් කිසි දෙයක් ඔන්න විදර්ශනා ආරමුණ. නෑ හරි රූපේ තියෙනවා. ඊළඟට මොකද කරන්න ඕන? ඉති රූපස්ස සමුදයෝ කියනකොට ඒ රූපේ හටගන්න හේතු ටික බලන්න ඕන. හේතු බලන්න බුදුරජාණන් වහන්සේ මොන විදිහටද කිව්වේ? ආයතන විදිහට බලන්න කිව්වා. මොන ආයතන වලින්ද ඕක තියෙනවා කියලා දැනගත්තේ? මේ මොහොතේ දැනගත්තු හැටි බලන්න. අතීතේ වැඩන්නේ නැහැ. දැන් මේ මොහොතේ ওই රූපේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් මේ කණුව තියෙනවා කියලා මේ මොහොතේ දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. නෑ ආයතන වෙන් කරනවා නේද? ඇහෙන් දැකලා දකින දේ ගැන කල්පනා කරලා. ඇහැට පුළුවන් මොකද්ද? ඇහි කෘත්‍ය. ඔන්න දැන් තරණ දැනගත්තු ඒ නුවණ දානවා. එතකොට ඇහැයි මනයි. චක්කායතනයි මනායතනයි හින්දා තමයි ඔය කණුව තියෙනවා කියලා දැනගත්තේ. චක්කායතනෙට පුළුවන් මොකද්ද? රූපේ අරන් දෙන්නද? රූපේ වගේ සංඥාවක් අරන් දෙන්න. රූපේ වගේ සංඥාවක්. ඔව්. ඒකට ඕන එකක් කියන්නේ ඡායාව හරි ප්‍රතිබිම්බේ හරි රූපේ වගේ යම්කිසි ස්වභාවයක් උපද්දලා දෙනවා. රූපේ වගේ උපද්දලා දෙන එක කණුවද? නෑ. අන්න දැන් ඇහි කෘත්‍ය ඉවරයි ආ. රූපේ වගේ ස්වභාවයක් අර කැමරාවෙන් ෆොටෝ එක ගත්තා. දැන් එතන ඉන්න ඕනේ නැහැ. කැමරාව වරන් කොහේ හරි යනවා. දැන් එයාගේ වැඩේ ඉවරයි ආ. ඇහි කෘත්‍ය ඉවරයි. ඇහි කෘත්‍ය මොකද්ද? රූපේ වගේ ස්වභාවයක් මවලා දුන්නා. ඔකට තමයි රූප සංඥාව කියන්නේ ඈ. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බෑ. ඊළඟට කවුද? මන ආයතනේ. මන ආයතනේ. මන ආයතනේ ඔය සංඥාව දිහා බලන. බලලා ඕනේ නැහැ හිතනවා. කොහොම පේන්නේ නම්? ඕ මෙයා කණුව. මේ කෙනෙක්. නේද? මේ බල්ලෙක්. මේ කණුව. ඒක එක එක දානවා නේද? ඒක මන ආයතනෙන් කරන වැඩක් නේද? මන ආයතනෙන් හදන ඒවා කොහෙද තියෙන්නේ? එළියේ හැදිච්ච දේවල්ද හිත ඇතුලේ? හිත ඇතුලේ. ඒවා හීන නේද? අය කල්පනා කරනකොට එන අදහස් ටික. දැන් ඔතන සිහිය නුවණ නැති හින්දා නේද අපි එළියේ ඒවා පනවන්නේ? බාහිර රූප පනවන්නේ. මේ දැනගත්තේ එළියේ තියෙන දේ කියලා පනවන්නේ. තේරුණා? එහෙනම් අර එළියේ තියෙන රූපේ පනවගත්තු එකක් නේ කියලා දැන් ඔන්න නුවණක් එනව නේද? පටන් ගන්නකොට ආ තියෙන කණුවමයි ඔය දැනගත්තේ. දැන් තේනවා ආයතන විදිහට බලවන් එහෙන් වර්ණ සංඥාව අරන් දුන්නා. මනසෙන් ඕක ගැන හිතුවා. හිතනකොටනේ කණුවක් කියලා දැනගත්තා. හිතනකොට දැනගත්තු දේ එළියේ තියෙන්න පුළුවන්ද? බෑ. බාහිරයට අයිති නෑ අපි හිතන එක. හිතන එක හිතේ වැඩ. නේද? බාහිරේ දන්නේ අපි මොනවා හිතනවාද කියලා. එහෙනම් අපි හිතලා දැනගත්ත දේ එළියේ තියෙනවා කියන්නේ පණෝ ගැනීමක්ම නේද? වතුරේ බල්ලෙක් හදනවා වගේ වැඩක් නේද? තේරුණා? අන්න ඔත්තන දැන් ඕක දැනගත්තොත් විතරයි ඕක පෙන්වන්න පුළුවන්. දන්න දකින කෙනාට විතරයි විදර්ශනය කරන්න පුළුවන්. ඒකට බුදුහාඳුරු පෙන්වන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ සමුදේ හොයාගන්න. සමුදේ හොයන්න පෙන්වන්නේ ආයතන පැත්ත. එදාට තමයි නුවණක් එන්නේ. ඔකත් මේ මනසෙන් හදපු දෙයක්නේ මනස දැනගත්තේ. අපේ මෝඩකමටනේ මෙච්චර කල් එළියේ ඔක නিত্য සංඥාවෙන් ගත්තේ. දැන් ඔය වැඩෙන්නේ අනිත්‍ය සංඥාව. මොහතකටවත් නিত্য කරන්න බැරි දෙයක් නේද අපි නিত্য කලි. මිරිඟුවක් දැකලා පණවපු රූපයක් නේද මෙච්චර කල් ඇසුරු කළේ. එතකොට පේනවා මෙච්චර කල් ඇසුරු කළේ පණවගත්තු රූප. එදාට මොකද වෙන්නේ? ඇසුරු කරන්න නැති වෙනවා. ඇසුරු කරන්න රූප නැති වෙනවා. අනිච්චිතෝච විහෙරති. දැන් නුවණක් පහළ වෙනවා. දැන් නෙමේ. ඔක වැඩුවොත් නුවණක් පහළ වෙයි අනාගතේ නේද? යාවදේව ඥානමත්තා අනාගතේ නුවණ පිණිස. ඈ? යාවදේව ඥානමත්තාය. පටිස්සති මත්තාය. දැන් එල එතන පිහිටලා හිටින සතියක්. පටිස්සති මත්තාය. යාවදේව අනාගතේ. යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය. එතකොට මොකද වෙන්නේ? අනිස්සිතෝච විහෙරති. නිස්රය ඇසුරු කරන්නේ නැහැ. ඇසුරු කරන් රූප නැති වෙනවා. සිහිය පිහිටනකොට සිහිය නවන එළඹ සිටි සිහිය නවන තියෙනකොට ඇසුරු කරන්න ඒවා නැති වෙනවා. ඒ නিত্য සංඥාවෙන් එළිය තියනවා කියලා ගන්න බැරි වෙනවා. දැන් මේ වැඩෙන්නේ අනිච්ච සංඥාව. ඈ යාවදේව ඥානමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. එදාට කියයි නචකින්චි ලෝකේ උපාදීයති. ඇසුරු කරන්න කිසිම රූපයක් දැන් ඉතුරු වෙලා නැහැ. ඒක මේක කරලා හොයන්න. හිතගෙන හොයන්න දැන් රූපේ පිරිනිද දැක්කට පස්සේ ඔක්කොම පනවගත්තු ඒවා නේද කියලා නුවණ එළඹ සිටිනකොට එහෙනම් මේ හිත එළිය නැත්නම් ඔක හිතට පෙනුනේ කොහොමද කියලාත් හොයන්න වෙනවා. හරි? සංඥාව හැදුනේ කොහොමද කියලාත් හොයන්න වෙනවා. දැන් වෙලා තියෙන්නේ අපි සංඥාව හැදුනේ කොහොමද කියලා හොයන්න යන්නේ අපි ඊට පස්සේ පනවගත්තු ටිකෙන්. තේරුණාද? මේ සංඥාව හැදුනේ මොකෙන්ද කියලා හොයන්නේ අපි මේ හදලා එළියෙන් තියපු රූප වලින් තමයි හේතු ටික හොයන්න යන්නේ. ඒකයි මේක රූපේ පිරිසිඳ දැකලා ඊළඟට බලන්න හිතෙන් හැදුනේ කොහොම මම කියන්නේ සංඥාව හැදුනේ කොහොමද කියලා. දැන් වෙන්නේ අපි සංඥාව හැදුන හැටි හොයන්න යනවා ඊට පස්සේ හිතෙන් හදලා එළියෙන් තිබුණ තිබ්බ ඒවයින්. එතකොට වෙන්නේ අර බල්ලා හිතනවා අර එළිය බල්ලෙක් ඉන්න ඉඳ තමයි ඇහෙන් සංඥාව හදලා දුන්නේ. නේද? බල්ලාගේ මානසිකත්වයේ හිටියොත් එහෙම හිතන්නේ ඇහෙන් මේ වගේ පෙනුනේ අරහෙ බල්ලෙක් හිටියා හින්දා. එයා දන්නේ මේ පස්සේ මෝඩකමට පණෝගත්තු එකෙන් අපි දැන් අර සංඥාව හැදුන හේතු ටික හොයන්න යනවා. දැන් අපේ මෝඩකමට බල්ලෙක්ව හදලා වතුරෙන් තියලා අපි කියනවා මේ ඇහෙන් දකින්න සංඥාව හැදුනේ අර බල්ලා හින්දා. ඒ බල්ලෙක් හිටියේ හින්දා තමයි මෙහෙම පේන්නේ. හිටියේ නැත්තම් පේන්නේ නැහැ කියලා කියන්න යනවා නේද? ඒ දැන් කියන්නේ ඒක තමයි. ඔය කියන්නේ යන්නේ දැන් සංඥාව හැදෙන්න නැහැ. එහෙනම් එළිය රූප තියෙන්න ඕනනේ කියලා දැන් කියනවනේ. ඔය කියන්නේ යන්නේ ඔය දැන් සංඥාව හැදුනේ කොහොමද කියලා අහන්නේ. ඒකත් ඒකත් පණවගත්තු එකක් කියන එක තේින්නේ නැහැ. එතෙන්ට දැනට තාම ප්‍රඥාව මදි. මදි කියන්නේ අපි අර දෘෂ්ටියේ ඉඳන්මයි ඕක කතා කරන්නේ යන්නේ. විදර්ශනේ කෙරිලා නැහැ. මේ තර්කෙන් අල්ලගෙන විතරයි. තර්කෙන් අල්ලගත්තට මේ කියන්නේ මනස වැඩිලා නෑ ඒක දකින්න. පනෝපු ලෝකේ ඉඳගෙන හේතු හොයන්න යනවා. එතකොට හේතු ටික අහුවෙන්නේත් ලෝකෙම්මයි. දැන් කාමාවචර ලෝකේ ඇත්ත ඇති හැටි දකින්න නම් ඒකෙන් එහාට යන්න වෙනවා. රූපාවචර පැත්තට ගිහින් තමයි කාමාවචර එකේ ඇත්ත කතා කරන්න පුළුවන්. අරූපාවචරයකට ගිහින් තමයි රූපාවචරයකේ ඇත්ත කතා කරන්න පුළුවන්. අපරියාපන්න වෙලා තමයි අරූපාවචරයකෙත් ඇත්ත කතා කරන්න පුළුවන්. ඕකත් පාවගත්තු එකක් නේ කියන නුවණ. මේ සමුදේ එදෙනකන් ඔක තියෙන සමුදේ නැත්තම් නෑ කියන දැක්ම එන්න ඕන. පැහැදිලිද? ඔය බාහිර රූපය ගැනයි තාම කතා කළේ ඈ. ඇහෙන් දැකලා පනෝන රූප, කනෙන් අහලා පනෝන රූප, ආයතන හයටම පොදුයි යෝග. බාහිර ලෝකය ගැන අජ්ජත් රූපය ගැන කතා කළේ නෑ. මොකද බාහිර රූප පිරිසිඳ දැක්කොත් හරි ලේසි අජ්ජත් රූපේ දකින්න. ඉබේම දකින්නවා. මොකද ඒ දෙක එකටනේ තියෙන්නේ. ඇහැයි රූපේ එකටනේ පවතින්නේ. කනයි ශබ්දේ එකටනේ පවතින්නේ. එකකින්තරව අනිකට පවතින්න බෑ. ඒක අපි එක පැත්තක් හරියට දැක්කොත් අනිත් පැත්තත් ඔය සිද්ධියම නේද කියලා දකින්න පහසු වෙනවා. අපි එක තැනක මුලා වෙලා අනිත් එක හෙව්වොත් එතනත් මුලාවෙන්ම තමයි කතා කරන්නේ.
ගොඩක් කල්පනා කරන්න ඕනේ. මොකද එක පාට මේක ඔළුවට වැටෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කියන්නේ Tamante නිදහස් වෙලා ටිකක් මේක කල්පනා කරන්න ඕනේ. මොකද ඇත්තරම මේ අපි පණව යන්නේ හැමතිස්සෙම අපි කලින් අපි දැකපු දෙයක් තමයි. අපිට කිසිම දෙයක් පණව ගන්න බෑ ඊට කලින් මේ ගැන පෙර ඇසුරක් නැත්තම්. එතකොට දැන් මේ බල්ලා අර වතුරේ ඉන්න එක දකින්නේ දැන් බල්ලට බල්ලාගේ රූපේ දකින්න බෑනේ කවදාවත්. දැන් තේන බල්ලට පුළුවන් ඒ වෙන බල්ලගේ රූපයක් දැකලා ඒ ආශ්‍රයෙන් මේ මගේ රූපෙත් මෙහෙමයි කියලා අනුමාන ඥානයක් ඇති කරගන්න තමා බල්ලට පුළුවන්. හරි. ඉතින් ඇත්තටම ඒ අනුමාන ඥානය තමයි දැන් මේ සංඥාවේ තියෙන්නේ. එතකොට බල්ලා ඇත්තටම ගන්න දකින්නවා නම් මේ දකින්න මගේ රූපේ කියලා බල්ලට අර සංඥාව ගැන බයක් හා ඌට බුරන්න කිසිම අවස්ථාවක් වෙන්නේ නැහැ. එතකොට දැන් බල්ලගේ පෙර සංඥාව තියෙන්නේ මේ හන්දිස්සෙම මේ සංඥාව දැන්පත් වෙලා තියෙන්නේ මේ කියන්නේ බල්ල දැකලා නැහනේ. හරි. බල්ලට තියෙන අනුමාන ඥානයක් මේ මම වගේ එක්කෙනෙක් වගේ කියලා. එතකොට අර එහෙම නැල්ල දැක්කාම හිතනවා මේ තව එක්කෙනෙක් ඉන්නවා කියන ප්‍රශ්නේ තමයි වෙන්නේ. ඉතින් ඒ දැන් තව එක්කෙනෙක් ඉන්නවා යුවාම ඒ රූපෙට බල්ලා මොකද කරන්නේ? උපාදාන කරනවා. ඒ කියන්නේ වෙන කැමැත්තක් වෙන්න පුළුවන්, අකමැත්තක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි දැන් මේ මොකද ඒ කැමැත්ත අකමැත්ත ඒ වෙන්නේ තමන්ගේ තියෙන මේ මේක පස්සේ වුණාට පස්සේ තමන්ගේ තියෙන තණ්හා, දිට්ඨි, මාන වගේ ඒවායින් තමන්ගේ තියෙන කෙලෙස ඇවිස්සිනා මේක දැක්කම. එහෙම බලශෙන් කියනවා හරි. එතකොට ඒ නැති බල්ලෙකුට තමන් මේ බල්ලා මේ ඉන්නයි කියලා බාර ගන්නවා. එතකොට මම පිට දෙයක් ඇත්තරම් දැන් මගේ කරගන්න කොහොම හරි. එතකොට දැන් මගේ කරගන්න තත්ත්වයට යනවා කියන්නේ එතකොට මේ තණ්හා දිට්ඨි මාන වලින් අපි තනලා ඉවරයි. ඒක නිසා මේ පළමුව අපි දකින්න ඕනේ මේ රූපය කියන එක පිළිසිඳ දකින්න ඕනේ. ඒක තමයි බුදුහාමර කියන්නේ. ඒක රූපය පිළිසිඳ දැකීම විතර පහසු කාර්යයක්ුත් නෙමෙයි, බැරි දෙයක්ුත් නෙමෙයි. එතකොට දැන් මේ අපි හැමතිස්සෙම අපේ තියෙන්නේ අපි දකින හැම දෙයක්ම අපි මේ ස්ථිර සංඥාවෙන් තමයි දකින්න පුරුදු වෙලා තියෙන්නේ හැමදාම. දැන් අර අපි හිතමු උදාහරණයක් වශයෙන් දැන් මේ වෙලාවේ බල්ලට වෙනල්ල දැක්කම වෙන බල්ලෙක් කියලාම හිතු වුණත් බල්ලට ඥානයක් පහළ වුණොත් නෑ මේක ස්ථිර දෙයක් නෙමෙයි කියලා වගේ අපි හිතමු නිකන්. එතකොට බල්ලට මේ ස්ථිර නැත්තම් මේකට මොකටද මම බුරන්නේ කියන හැඟීමක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලා තියෙන අපි හුඟක් කාලවට හැමතිස්සෙම ස්ථිර සංඥාවෙන් බැලීම් පුරුදු ඒ කියන්නේ නිසාම තියෙන දෝෂයක් තමයි ඒක ඉස්සරහට එනවා ටක් ගාලා මොක දැක්කත් දැන් අපි දැන් බස් ඒක නිසා වෙලා තියෙන්නේ මේ රූපය මේ මාත්‍යා කියන විදිහට රූපය පිළිසිඳ බගින්න මේක ඇත්තටම මේ අපේ හදාගත්ත අපේ පෙර මොකක් හරි අපි ඒක පෙර දකින්නේ හේතුව වෙලා තියෙන්නේ අපේ මේ විපාකයක් නිසා. විපාකයේ ප්‍රතිඵලයක් තමයි අපි මේ දකින්නේ. මේ විපාකයේ ප්‍රතිඵලයට අපි ඉදිරියට තව කෙලස් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ මේ විපාකයේ මොකක් හරි අපිට ඵල දෙන්න තියෙන විපාකයක් ඇති වුණාම අපි විපාකයේ උපාදාන කරගෙන අපි ඉදිරියට තව චේතනා ඇති කරනවා. ඒ චේතනා ඇති කරේ චේතනා ඇති කර ගන්නවා කියන්නේ අපි කර්ම ඇති කර ගන්නවා. ඒතකොට අපිට තියෙන්නේ විපාකයේ මොකක් හරි වෙන්න තියෙන දේ විඳලා එකෙන් තවත් දේවල් ඉදිරියට ඇති නොකරගෙන මේ අනිත්‍ය දෙයක් තමයි පැතිලා තියෙන්නේ මේකට උපදාන වෙන්න ඕනේ නැහැ කියන මේ ඥානය අරගෙන ඒ දෙයම තමයි අපේ ශරීරයට කරගෙන තියෙන්නේත් විදියට බලීමෙන් තමයි ඉතින් ටික ටික අනිත්‍ය සංඥාව දිනු කරන්න ඕනේ සුගත කාලයට ඒක කරා එච්චරම ඉතින් මම කුඩා කාලයකදී කරන්න මම හිතන්නේ ටිකක් අමාරුයි තමන් විසින්න කර අනුන්ට කරලා දෙන්න බැරි දෙයක් අනුන්ගෙන් කරන්න පුළුවන් ඒකට ආධාර උපකාර කර ගැනීම පමණයි. ඉතින් වැඩේ තියෙන්නේ අතරම තමන්ගේ අතේ.
හරි දැන් මේ සිද්ධ වෙන සිද්ධිය තේරුම් ගන්න තමයි අපිට ධහම උපයෝගී කරගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අය උදව්වෙන් තමයි මෙහෙම සිද්ධියන්නේ මෙහෙම මෙතන වෙන්නේ. අපි දැන් අපි දන්න ලෝකෙට අයිති එකෙන් හිතන්න ගihin තියෙන්නේ. ඒකට වඩා වෙනස් පැත්තක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක දකින්න නම් මේ ආයතන විදිහට දකින්න නැත්නම් ධාතු කිව්වේ අටලොස් ධාතු ඒ ආයතනමයි. ඇහැ රූපේ චක්කු විඥාන ඒ වගේ ඒ 18. එහෙම නැත්නම් ස්කන්ධ විදිහට දකින්න. ඒක පංච උපාදාන ස්කන්ධ. එතකොට දැන් අපි ඇහෙන් දැකලා එළියේ රූපයක් පනවපු ගමන් ඒ පනවපු දේ රූපස්කන්ධයට වැටෙනවා. නේද? අපි රූප කියලා පිළිගන්න තියෙන්නේ ඔය එළියේ තියෙන ඒවානේ රූපස්කන්ධ. ඒක දකින ඇහත් රූපස්කන්ධයට වැටෙනවා. ඒ රූපස්කන්ධේ පිළිගත්තොත් බාරගත්තොත් උපාදාන කළොත් එළියේ තියෙනවා කියලා උපාදාන කළොත් උපාදාන කියන්නේ දැන් නිත්‍ය සංඥාවෙන් ගත්තා. එළිය දෙයක් තියෙනවමයි. එතකොට ඒ පංච උපාදානස්කන්ධය හැදෙනවා. හරි රූපේ තියෙනවා රූපෙට අදාළ වේදනාව තියෙනවා ඒකට ඒ රූපෙට අදාළ සංඥාව තියෙනවා ඒ රූපෙට අදාළ කල්පනා කරනවා චේතනා සංකාර ටික තියෙනවා ඕවා ටික ඔක්කොම දැනගන්න විඥානෙත් පහළ වෙනවා. ලෝකෙට අහුවිලා ඉවරයි. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලය තමයි ඔක ඇලෙනවා ගැටෙනවා තණ්හාව වර්ධනය වෙනවා තණ්හා පවඩ්ඩති. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා තණ්හාව වර්ධනය වෙනවා. මහා සලායතන සූත්‍රය. රූපේ ගැන ඇත්ත ඇති හැටි අජානං අපස්සං යථා භූතං. එතකොට වෙන්නේ ඒකේ සිහි මුලා. ඒක හොඳයි කියලා ගන්නවා සාරජ්‍යති. ඊළඟට හොඳයි කියලා ගත්ත ගමන් ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වීම මත දැන් ඕක එළිය දෙයක් තියනවා කියලා අරගෙන ඕකට තණ්හා කරන කැමැත්ත. හරි තණ්හා වර්ධනය වෙනවා. පංච උපාදානස්කන්ධ ආයි රස කරනවා. ඉතින් පංච උපාදානස්කන්ධ උපජාන් ගච්ඡති. හැබැයි මේ රූපේ පනවන හැටිම එතන ඥානම් පස්සන් යථා භූතං වුණොත් ඇත්ත ඇති හැටි දකින නුවණ ඇති කරගත්තොත් එහෙම මෙන්න මේ මෝඩකම හින්දායි ඕක පැනෙව්වේ. මේ මොඩකම නැත්තම් ඔක පැනවෙන්නේ නැහැ කියන නුවණ ආවොත් ඒ කියන්නේ සමුදයයි නිරෝධයයි දැක්කොත් හට ගන්න හැටි හට නොගන්න හැටි දැක්කොත් හට ගන්න හැටි හට නොගන්න හැටි දැක්කොත් තියෙන එක නැති වෙන හැටි නෙමෙයි. මෝඩකම තියෙනකන් හටගන්නවා, මෝඩකම නැත්තම් හටගන්නේ නැහැ කියන ධර්මතාවය දැක්කොත්. සමුදයයි නිරෝධයයි පටිච්ච සමුප්පන්න බව දැක්කොත්. මේ හේතු තියෙනකන් ඕක ගැන කතා කරන්න පුළුවන්. මේ හේතු ඉදුන් නැත්තම් ඕක උපදින්නේ නැහැ. අර වතුරේ ඉන්න බල්ලෙක් වගේ. නේද? අන්නයි ධර්මතාවය දැක්කොත් එහෙමයි. දැන් පිහිටවන්නේ නිත්‍ය සංඥාවෙන් ගන්න. දැන් තණ්හාව වැඩි වෙන්න පවතින හේතුවක් කියෙදෙන්නේ නැහැ. මං අතන මුලට ආවොත් එහෙම දැන් රූපය පිරිසිඳ දැක්කොත් එහෙම රූපය පිරිසිඳ දැක්කොත් රූපේ යථාභූත ස්වභාවය ඇති හැටි දැක්කොත් ඕකත් පනවගත්තු එකක් කියන නුවණ ආවොත් එහෙම නේද? දැන් රූපේ අසති කියන தത്വෙට නේද එන්නේ ඔය? ඔය නුවණ නැතිකක්කල් රූපේ සති. දැන් රූපේ අසති කියන දැක්මක් එනවා මෙච්චර කල් ලෝක අරගත්තට තියනවා කියලා. මොකක් පනවගත්තු එකක්? රූපේ අසති. ධර්මයට පෙන්වන්න ඕන උනේ මේ ධර්මතාවය මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්නන චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්සපඤ්ඤාත්‍යා පඤ්ඤා පෙස්සති තිඨානමේතං විජ්ජති. ඒකම එතනම යෙදෙන ධර්මතාව තමයි චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤාත්‍යා පඤ්ඤා පෙස්සති ඉති නේතං තානං විජ්ජති. එකක් විද්‍යමාන නොවන ස්වභාවිකුත් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ අවිද්‍යාව දුරු වුණ මුලා නොවන මනසට. නැගලන්ට රූපෙන් හිතන්න පුළුවන්. රූපේ සති පැත්තකුත් තියෙනවා අසති පැත්තකුත් තියෙනවා බාහිර එක. ඒකට රූපය යෙදුන් නැත්නම් චක්කු විඥානේ පහළ වෙන්න බෑ. මොකද ඇහැයි රූපේ දෙකම තිබුණොත් විතරයි චක්කු විඥානේ. හරි. රූපය යෙදුන් නැත්නම් චක්කු විඥානේ උපදින්න විදිහක් නැහැ. තේරෙනවද? රූපෙත් යෙදුන් නැත්නම් චක්කු විඥානෙත් යෙදෙන්නේ නැත්නම් ඇහැ කියන ධර්මතාවෙත් යෙදෙන්නේ නැහැ. ඒ මට්ටම තමයි චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඒක දැනට හිතාගන්න බැරි වුණාට එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක නයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පෙර නොයසු විරු ධර්මතාවෙ. ඒක අර රූපේට සමුදය දැකීම තුලයි ඒක බලන්න පුළුවන්. එතකොට ඇහැ කියන රූපෙටත් සමුදේ ওই විදිහටම බලන්න ඕන. එතකොට සමුදේ තියෙනකන් ඇහැ තියෙනවා. සමුදේ ඉදුන් නැති දවසට ඇහැ උපදින්නේ නැහැ. එතකොට මෙන්න මේ සලායතන නිරෝධයක් කියන කතාවකුත් තියෙනවා. සමුදේ තියෙනකන් ආයතන තියෙනවා. සමුදේ ඉදුන් නැත්නම් උපදින්නේ නැහැ කියන එක. මේක මේ හට තියෙන එක නැති වෙන කතාව නෙවෙයි මේ. තියනවා නම් තියෙන්නේ සමුදේ මත. සමුදේ ඉදුන් නැත්නම් උපදින්න බෑ කියන ධර්මතාවය. එතකොට මම අතන පෙන්වන්න හැදුවේ. එතකොට ආයතන දැන් අර තණ්හාව ඇති වෙන තැන් කීයක් තියෙනවද? 60යි. ඒ ආයතන 6ටමනේ. එකකට ගත්තොත් කීයක්ද? 10යි. 10. එතකොට පස්සෙන් එහාටනේ ඉතුරු ටික තියෙන්නේ 4යි. ආයි රූපේ චක්කු විඤ්ඤාණය චක්ක සම්පස්සේ. පස්සේ ඇති වෙන්නේ ඇයි? ඇහැ තිබුණත් රූප තිබුණත් චක්කු විඤ්ඤාණය තිබුණා. ඒවයි මුලාවේ යෙදෙනකන් ඒ තුන තියෙනවා. මුලාවේ යෙදුන්නේ නැත්තම් ඒ තුන හටගන්නේ නැහැ. අන්න එතකොට තණ්හාව හටගන්න පුළුවන් තැන් එකක්වත් නැති වෙනවා, නිරෝධ වෙනවා. ඒ තණ්හාව දුරු කරන්න නෙමෙයි බුදුහාමුදුරෝ පෙන්වන්නේ තණ්හාව ඇති වෙන තැන් වල ඇත්ත දකින්න. සම්මාදිට්ඨිය ඇති කරගන්න. මොකද සම්මාදිට්ඨියෙන් තියෙන අරෂ්ඨාංගික මාර්ගයේ වඩනකොට තණ්හාව ඇති වෙන තැනක් නැති වෙනවා. හරි. නිකම්ම මම තණ්හාව නැති කරනවා කියවට තණ්හාව නැති කරන්න බෑ. ඇත්ත දැකීම තුළ තණ්හාව උපදින්න තැනක් නැති වෙනවා. මේක තිත්තායතන සූත්‍රය පෙන්නනවා. දුකට සමුදය, දුක්ඛේ සමුදය කියලා පෙන්නනවා තණ්හාව. හැබැයි තණ්හාවෙන් නවත්තන්නේ නැහැ ඒක. අවිද්‍යාවට එනකන් අනිත් පැත්තට කියනවා. මේ අවිද්‍යාව තිබුණත් තමයි තණ්හාව ඇති වෙන්නේ. අර තණ්හාව තිබුණත් තමයි දුක තියෙන්නේ කියන ධර්මතාවය. ඒක මතක තියාගන්න. මේ අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න කමමයි මේවට හේතුව කියන එක. අවිද්‍යාව තුළමයි සේරම. මුළු ලෝකෙම හටගන්නේ අවිද්‍යාව තුළ. දුක හටගන්නේ අවිද්‍යාව තුළ. අවිද්‍යාව නැත්තම් දුකක් ගැන කතා කරන්න බෑ. මේ තමයි රහතන් වහන්සේගේ මනස නේද? දුකයි එදෙන්නේ නැහැ. ලෝකෙන් එතර වෙලා. පුරාණ කර්මයේ සමුදය තියෙනවා ඇස තියෙන කෙනාට. ඇස ඉක්මවා ගිය කෙනාට පුරාණ කර්මයක් නැහැ. අයිකට ගැඹුරුයි මං කැටියෙන් ඕන්නම් කියන්නම්. දැන් ඇහැ තියෙනවා කියලා මේ මොහොතේ දන්නේ කොහොමද? පේන නිසා නේද? මේ මොහොතේ ඇහැ කියලා ඇහැ තියෙනවා කියලා දැනගන්නේ පේන නිසා. ඇහැ පේන නිසා නේද? ඔව්. පේනවද ඇහැ? හොඳට පේනවද? ඇහැ තියෙනවා කියලා පේන නිසාද දැන් ඇහැ තියෙනවා කියලා දන්නේ? ඇහැ පේන නිසාද රූප පේන නිසාද? කල්පනාවකින් අහගෙන ඈ. බාහිර දේවල් පේන නිසා නේද දැන් මට ඇහැක් තියෙනවා කියලා දන්නේ? තමන් ගැන බලන්න. තමන්ගේ ඇහැ පේන නිසාද රූප පේන නිසාද? එහෙනම් රූප පේන නිසායි අපි මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ. මේ මොහොතේ ඇහැ දැකලා නෙමෙයිනේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ නේද? මේ මොහොතේ ඇහැ දිහා බලලා නෙමෙයි දැන් මගේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ නේද? පේන නිසා ඇහැ පෙනුන්න නැත්තම් ඇහැක් තියෙනවා කිව්වේ කොහොමද? දැන් රූපනේ පෙනිලා තියෙන්නේ, ඇහැ පෙනිලා නැහනේ. එහෙනම් දැන් මගේ ඇහැ තියෙනවා කිව්වේ කොහොමද? පෙනීම නිසා කල්පනා කළා නේද? පේන්න නම් ඇහැක් තියෙන්න ඕන. ඒක පෙනීමේ ක්‍රියාවට දායිති හිතන එකටද? හිතන එකට. හිතන එක චක්කායතනෙ වැඩක්ද මනායතනෙ වැඩක්ද? එහෙනම් දැන් ඇහැ තියෙනවා කිව්වේ මනායතනෙන් කල්පනා කරලා නේද? ඇහැට පෙනුන්නේ නැහනේ ඇහැ තියෙනවා කියලා නේද? පෙනීමේ ස්වභාවය ගැන කල්පනා කරන්න ගිහින් නේද? ඔහොම පේන්න නම් මගේ ඇහක් තියෙන්න ඕන කියලා කිව්වේ නේද? ඇහක් තියෙන්න ඕන කියලා දැන් දැනගත්තේ කොහොමද? එතකොට කල්පනා කරන්න. දැන් පෙනීමේ සිද්ධියේ ඇහැ නැහනේ. ඇහක් පෙනුන්නේ නැහනේ. පෙනුනේ බාහිර රූපනේ. රූප ගැන මනසින් කල්පනා කරද්දී එතකොට පෙනීමේ සිද්ධිය ගැන දැන් කල්පනා කරනවා නේද? එතකොට තමයි කියන්නේ පේන්න නම් ඇහක් තියෙන්න ඕනේ. ඒක දැනගත්තේ කොහමද? මනසෙන් තමයි. මං අහන්නේ මනස දැනගත්තේ කොහමද? නෑ, රූප පෙනුනා හින්දා ඇහක් තියෙනවා. දැන් ඇහක් ගැන අහලවත් නැති පොඩි ළමෙක් කියයිද මේ එයාගේ මනසත් කියයිද උන් ඇහක් තියෙන හින්දා පේන්නේ කියලා? ඇහ ගැන නොදන්න පොඩි දරුවෙක් එයාටත් පේනවද නැද්ද? පේනවා. එයාට එයාගේ ඇහැ පේනවද? නෑ. එයත් කියයිද මේ මගේ ඇහැ කියලා? නෑ. එහෙනම් අපි කියන්නේ ඇයි මගේ ඇහැ කියලා? පෙර ඇසුර. අන්න ඕක එන්න ඕන. පෙර ඉතුරු කරගත්තු නිමිත්තක් නේද මේ ගත්තේ? පෙර ඉතුරු කරගත්තු නිමිති කියන්නේ මොනවද? පෙර කර්ම, පුරාණ කර්ම. එහෙනම් ඇහැ කියන්නේ පුරාණ කර්මයක්ද නැද්ද? තේරෙනවද දැන්නේ? මම ආයි කියන්න. දැන් මේ මොහොතේ තමන්ගේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? පේන නිසා. මොනවද පේන්නේ? තමන්ගේ ඇහැද පේන්නේ? එළිය රූපද? එළිය රූප. එහෙනම් ඇහැ නෙමෙයි පෙනුනේ, එළිය රූප නේද? එහෙනම් ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? පෙනීම නිසා කල්පනා කළා නේද? පේන්න නම් ඇහක් තියෙන්න ඕන නේද? මන ආයතන. මන ආයතනෙන් ඕක හදන්න උදව් උනේ මොනවද? පෙර ඇසුර. ඕක ඉගෙනගෙන තිබුත් නැත්නම් අපි දැන් ඇහක් දාන්නේ නැහැ නේ උතෙන්ට නේද? පෙර ඇසුර හැදුවේ කොහමද? අතීතෙ ආයතන ගැන ඉගෙනුගෙන නැතුව පාවිච්චි කරලා නේද? අවිද්‍යාවෙන්. ඇහක් දැන් හොඳට හිතට පේනවා නේද හැක් සුදු පාටයි ගලු බෝලේ යරවා මේවා නැත්නම් ඊට වඩා එහා විස්තර ඉගෙන ගන්න ඒවා නේද ඔය දාගන්නේ පෙරෑසුර නේද ඈ පෙරෑසුර කියන්නේ පුරාණ කර්ම නේද එහෙනම් එහා කියන්නේ පුරාණ කර්මයක්ද නැද්ද ඕන්නෑ හිතලා බලන්න මොන ඇහැ වුණත් ඔයා ඔකට මාස ඇස කිව්වත් හිතෙන් හදපු ඇහැ කිව්වත් මොන ඇහැ කිව්වත් මං කියන්නේ ඒක හදපු හැටි. ඔක දැනගෙන හිටියේ නැත්තම් හදයිද ඔක? දැනගෙන හිටියා කියන්නේ පෙර කර්මයක්. තේරුණා? මාස ඇසත් එහෙමයි ඔය ප්‍රඥාවෙන් දකින ඇහත් එහෙමයි. ප්‍රඥාවෙන් දැක්කා කියලා හිතන ඇහත් එහෙමයි. චක්කායතන කියලා ඇහක් දැන් ප්‍රඥාවෙන් දැනගත්තා. නුවණින් දැනගත්තා. ඒ නුවණ ආවේ කොහෙන්ද? ඒකත් ඉගෙන ගත්ත එකක්මයි. කලින් අසුරු කරපු එක. දැන් මේ අන්න අතන තමයි ගැඹුර. මේ දැකීම කියන එකට මතක තියාගන්න රූපේ අයිති නැහැ වගේම ඇහැ අයිතිත් නැහැ. මම පෙන්නේ බාහිර රූපේ අයිති නැහැ කියන එකනේ දැකීමට. දැකීම කියන එකට මේ ඇහැ කියන එක අයිතිත් නැහැ. මොකද අජ්ජත් ආයතනෙත් පනවන එකක් බහිද්ද ආයතනෙත් පනවන එකක් දෙකම දැකීමෙන් එහාට ගිහිල්ලා. දිත්තේ දිට්ටමත් නම් නෙවෙයි ඈ. ඇහක් තියෙනවා රූප තියෙනවා කියනකොට දිත්තේ දිට්ටමත් නම් නෙවෙයි. ලෝකෙට අහුවෙලා. රූපස්කන්ධේ පනවලා ඒවා උපාදාන කරලත් ඉවරයි. දැකීමට බාහිර රූප සම්බන්ධ නැත්නම් අජ්ජත් රූපෙත් සම්බන්ධ නැහැ. ඔවා තියෙනවා කියලා අපේ හිතම තමයි කියලා තියෙන්නේ. ඒ කියන්න උදව් වෙලා තියෙන්නේ පෙරඇසුර. පෙරඇසුර කියන්නේ පුරාණ කර්ම. චක්කම් බික්කවේ පුරාණ කම්ම. ඕක දැන් ඕක කටපාඩම් කරගෙන නම් ඕක හරියන්නේ නැහැ. එකයි වන් කිව්වේ මේ මේ නොකිය හිටියම ඕකයි. ඇගෙන ඇහුවට. ඔව්. ගෙවීමක් නෙමෙයි. කර්ම ගෙවීමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කර්ම තැවීමක් කතා කරන්නේ නැහැ. ඒක Hindu ආගම එක. අවබෝධය. දැන් මේ මොහොතේ විද්‍යාව පහළ වුණොත් දැකීම දැකීමයි කියලා විද්‍යාව පහළ වුණොත් ඔකට ඇහැයි තේ නැහැ රූපයි තේ නැහැ කියලා දැක්ම පහළ වුණොත් දැන් පුරාණ කර්මයක් තියෙයිද? නැහැ. ඒක තමයි. දැන් අපි දැකීම දැකීමෙන් නැවතුනොත් ඇහැක් පණවන්නේ නැතුව දැන් පුරාණ කර්ම කතාවක් තියෙයිද? දැන් කර්ම ගෙවනවද මේ මොහොතේ විද්‍යාව පහළ කරනවද? මේ මොහොතේ ඇත්ත ඇති හැටි දකිනවා. ඔව් කර්ම ගෙවනව නෙමෙයි ගෙවන්න ගියත් ඉතින් ඔය අනන්ත සංසාරේ කොච්චර ගෙවන්න වෙයිද? මේ ජීවිතේ ටිකවත් ගෙව ගන්න බැරුව නේද? අනමතක් ගම්. කෙලවරක් පේන්නේ නැති අගක් මුලක් පේන්නේ නැති සංසාරේ. ඒවා ඉතින් ඔය ආත්ම දෘෂ්ටියෙන් කියපු කතා. ඒක තමයි කියන්නේ. අවබෝධයෙන්කොට නැති වෙනවා මිසක් ගෙවලා නම් ඉවර කරන්න බෑ ඕක. අර හීතල වතුරේ ගෙවිලා ඉඳන් තවන්න තමයි වෙන්නේ. ගංගා නම් ගඟේ එහෙම. කෙලස් තවන්න ගියෝ. ඒවා ඔය ඇත්තටම සාසනයට එකතු වුණ ආත්ම දෘෂ්ටියෙන් එකතු කරපු අවවා. හරි. දැන් මං හරි විරුද්ධයි මේ කෙලස් තවන වීරය කියන එකට. ඒක කොහෙන් ආවද මන් දන්නේ ආතාවි. වීරය කරන්න ඕන කොහමද? සම්පජාන්නෝ සතිමා. සම්පජාන්නේ කියන්නේ සම්මා දිට්ඨිය නුවණ. නුවණින් සිහිය පිහිටන්න. ඒකටයි උත්සාහ කරන්න තියෙන්නේ. මේ සිද්ධ වෙන දේ ඇති වෙන හැටි නැති වෙන හැටි සම්මා දිට්ඨිය ඇති කරගෙන එතෙන්ට සිහිය පිහිටන්න වීරය කරන්න කියලා කියන්නේ. හරි. ඔව් කෙලස් තවන්න නෙමෙයි වීරය කරන්න තියෙන්නේ. කෙලස් තැව්වේ අන්‍ය තීර්ථකේ නම් තැව්වා. ඒ සමහර විට ඒ වචන යොදා ගන්න ඇති කියද්දි එනකට මේ අදහස් වෙන්නේ මේ සම්මා දිට්ඨිය ඇතුළ සිහිය නුවණ පිහිටන්න නුවණ කියන එක සම්පජන්නේ සතියට හිටන්න විතරක් නෙවෙයි සති සම්පජන්නේ සම්පජන්නේ ඉන්නේ දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි දහම අහන්න තියෙන්නේ බුදු කෙනෙක්ගෙන් විතරයි ඒකයි මේ ශාසනයේ විතරයි මාර්ගඵල තියෙන්නේ කියලා ඒ බුදුහාඳුරෝ සිංහනාද කරන්නේ ඊට කලින් කෙලස් තැව්වට මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඊට පස්සේ කෙලස් තැව්වටත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඇයි ඒකේ ආත්ම දෘෂ්ටිය තියෙන මං කරපු මේ කෙලස් ටිකනේ නේද ඔව් දැන් සක්කාය දිට්ඨිය නැති වෙනකොට මේ මොහොතේ මම ඉන්නාද කියන එකවත් යෙදෙන්නේ නැහැ එතකොට අතීතේ මම හිටියද කියන එක යෙදෙන්නේ නැහැ නේද අනාගතේ මම කොහොමත් යෙදෙන්නේ නැහැ කතා කරන්න බෑ ඔව් නිකන් නුවණින් හිතන්න මේ ජීවිතේ කරපු ටිකවත් අයින් කරගන්න බැරුව නේද සංසාරේ එකතු කරපුවා කොහොම බුදුහාමුදුර අහන්නේ දැන් කොච්චර තැව්වද කොච්චර ඉවර වුණාද කියලා දන්නවද තව කොච්චර ඉතුරු වෙලාද කොච්චර තවන්න තියෙනවද ඔය ප්‍රශ්න ටික අහන්නේ ඔන්න ඔය වගේ දෘෂ්ටිය තියන අයට අපි හිතන්නේ අර මේ ගඟේ ගිලුණ කෙනාට විතරයි කියලා ඒගොල්ලන්ට නෙමෙයි අපිටමයි කියන්නේ කෙලස් තවන අයට ඕක කියන්නේ මොකද ඒක දෘෂ්ටියක් කර්මක්ෂය කියන්නේ කර්ම උපදින්න හේතු නැති කරනවා අවබෝධය ප්‍රඥාව තුලින් වෙන වැඩක් ඒක කර්මක්ෂය කියන්නේ කර්ම කෙරෙන්නේ නැහැ කර්ම කෙරෙන්න තියෙන හේතු ටික නැති වෙනවා තේන මේ මොහොතේ වැඩ ඒකත් අතීත කතාවක් නෙමෙයි දැන් මේ මොහොතේ මුලාවෙන් එළියේ හදනවා කියන එක කර්මයක් අවිද්‍යාපත්‍ය සංකාරය අන්න වතුර බල්ලෙක් ඉන්නවා කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාරය. තේරුණාද? අන්න එළියේ රූපයක් තියනවා කියන්නේ අවිද්‍යාපත්‍ය සංකාරය. ඔක කර්මයක්. එතන මම ඉන්නවා. එළියේ රූප තියෙනකම් මම ඉන්නවා. රූපං උපාදාය අස්මීති හොති නානුපාදාය. රූපය අසුරු කරගෙනයි අස්මිය මම වෙමි කියන එක තියෙන්නේ. අසුරු නොකරගෙන නෙවෙයි. රූපං උපාදාය අස්මීති හොති නානුපාදාය. කියන ධර්මතාවය. සංඥාවට ඔව් සංඥාවට රූපය පැනෙව්වොත් මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නැහෙනි කර්මය සංඥා මිරිඟුවක් කියන එක දැක්කේ නැහැ රූප පැනෙව්වා කියන්නේ අවිද්‍යා පංචා සංකාර ලෝකේ හැදුවා තව විදිහට කිව්වා උපාදාන කරන් රූපයක් හැදුවා එළිය රූපේ තියෙනකොට මෙහෙමම ඉන්නවා සංඥාව සංඥාව විදිහට සිහිනවන පිහිටියොත් මිරිංගෝ මිරිංගෝ විදිහට සිහිනවන පිහිටියොත් රූප ගැට ගහන්නේ නැහැ ඒකට රූප සම්බන්ධ කරන්නේ නැහැ හරි ඉතින් අර කිව්වේ අරක ගැඹුරු තැනක් ඕක මේකේ තියෙන විනාඩියෙන් දෙකෙන් කියන්න පුළුවන් එකක් නෙමෙයි ඈ පුරාණ කර්මය කියන එක පැය ගාණක් කතා කරන්න ඕනේ එකක් ඒක හැබැයි කතා කරන්නේ මං ওই බාහිර රූපේ දැක්කොත් බාහිර රූපේ පිරිහිඳ දකින්න පුළුවන් මනසකට විතරයි අර පැත්ත කතා කරන්න පුළුවන්. මොකද නැත්තම් ඕක තියෙන එකෙන්ම ඕක අනිත් පැත්තට තර්ක කරනවා. ඉතින් ඇහැ වැඩ කරන්න එළිය රූප තියෙන්න ඕනනේ කියලා අනිත් පැත්තට අහනවා. ඒ දෘෂ්ටිය කැඩුන මනසකට තමයි මේ බාහිර රූපේ පනවගත්තු එකක් නේද කියලා නුවණක් එන කෙනාට තමයි අජත්ත රූපෙත් පනවගත්තු එකක් නේද. ඉතින් අජත්තං ආකායේ කායන පස්සේ විහෙරති බහිද්ධා ආකායේ කායන පස්සේ විහෙරති. ඔක වඩන්න කියන්නේ අත්තිකායෝතිවා 50 සතිපත්චුපට්ඨිතා හෝති වෙනක. අජත්ත කයයි බහිද්ධ කයයි දෙකම පනවගත්තු එකක් නේ කියන තැනට එළඹ සිටි සිහිය නුවණ එනකන් කායන උපසනාව වඩන්න තියෙනවා. එදාට තමයි නචකින්ච ලෝකේ උපාදීයති මේ ඒකත් දැන් උපාදාන කරගෙන උපාදීයති ඒක උපාදීයති කියන්නේ උපාදානති නෙමෙයි උපාදාය කියන්නේ ඇසුරු කරනවා නේද සතර මහා ධාතුවයි උපාදාය රූපයි උපාදාන රූප නෙමෙයි එතන කියන්නේ උපාදාය රූප ඇසුරු කරගත්තු ඒවා එහෙනම් නචකින්ච ලෝකේ උපාදීයති ඇසුරු කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියන මට්ටමකට ඒ රූපය ඉක්මවා යන්නම වෙනවා රූපේ පිරිසිඳ දකින්නවා කියනකොට ආයේ පොඩ්ඩක් හරි ඉතුරු කළොත් අහු වෙනවා මේ රූප ලෝකේ කිසිවක්ම ඉතුරු වෙන්න බෑ අජත්ත පැත්තෙන් ඉතුරු වෙන්නත් බෑ බහිද්ද පැත්තෙන් ඉතුරු වෙන්නත් බෑ ඒකයි අජත්තව කායනුපස්සනාව වඩන්න බහිද්දව කායනුපස්සනාව වඩන්න කියන්නේ ඇයි ඒ වඩන්න කියන්නේ අපි ඒවට අහු වෙලා හින්දා තෝ ඔයටික එන්නේ අර විදර්ශනාව තුල කණෙන් සද්දේ අහලා ඒකට රූපයක් ගැන කල්පනා කරලා ඕක නේද එළිය තියෙනවා කියන. ඔන්න ඔතන හොඳට පෙන්වන්න ඕන. සද්දේ ඇහෙනවා ඔය ෆෑන් එක. කියනකොට ෆෑන් එක ඇහැට පෙනුන්නේ නැහැ. හිතටයි පෙනුනේ. හිතට පෙනෙන්නේ හිතෙන් හදන ඒවා මිසක් එළිය තියෙන ඒවා නෙවෙයි. හිතට ෆෑන් එක පෙනුනේ කොහොමද? අපේ පෙර සුර. පුරාණ කර්ම නිමිති ඉතුරු කරගත්තු ඒවා. නේද? සද්දේ ඇහෙනකොට ෆෑන් එකක් හැදෙන්නේ පෙර ඉතුරු කරගත්තු ඒවානේ. පෙර කර්ම ඒවා. එහෙනම් ඔය වගේමයි ඇහැ හැදෙන්නේ. දැකීම සිද්ධ වෙනකොට අපිට දකින්න නම් ඇහැක් තියෙනවා. ඒ පෙර ඇසුරු කරපු ඒවා පෙර කර්මයක්. ඒත් පෙර කර්මෙන් ඇහැක් පණවනවා. නව කර්මෙන් එළිය රූපේ පණවනවා. ඒ කියන්නේ මේ මොහොතේ අවිද්‍යාවෙන් එළිය එකක් තියෙනවා කියනවා. හිතේ අදපු එක හිතෙන් ඇදුවා කියලා නුවණ නැහැ. අලුත් කර්මය හදනවා. ඒක තමයි නිමිති වෙලා ඊළඟ මොහොතට ඉතුරු වෙන්නේ. ලෝක දෙයකට සම්බන්ධ කරපු ගමන් දැන් අලුත් කර්මයක්. ඒක ඉතුරු වෙනවා ආය ආය තව ඊළඟ සැරේ පෙර ඇසුරක් කරගන්න. තේරුණාද? ඒත් මේ මොහොතේ එළියෙන් තිබ්බොත් ඒත් මෝඩකම. මේ මොහොතේ ඇතුළේක හැදුවොත් ඒත් මෝඩකම. ඇහැ පුරාණ කර්මයක් බව නොදන්න කමටයි මේ මොහොතේ ඇහැ බාර ගන්න. අතීත දෙයක් කියලා අපිට නුවණ නැහෙනේ නේද? එතකොට මේ පුරාණ කර්මෙට විපාක දෙන්න අවස්ථාව තියෙනවා. මේ මොහොතේ මෝඩකම යෙදුණු. මේ මොහොතේ මෝඩකම යෙදුණොත් විපාක දෙන්න කෙනෙක් ඉන්නවා. ඉතුරු පැත්ත හිතා ගන්න. මේ මොහොතේ මෝඩකම යෙදුන්නේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ඔහො මේක තර්කයට වඩා දකින්න ඕන එකක්. මේ මොහොතේ අවිද්‍යාව තියෙනකන් තියෙනදී මේ මොහොතේ අවිද්‍යාව නැති වුණොත් මොකද්ද වෙන්නේ? ඒක දැම්ම මෙහෙම ඉඳන් ආහෙනා රහතන් වහන්සේ මෙහෙමයි කියලා කතා කරන්න ගිහින් හරියන්නේ නැහැ. තමන්ගේ මනස ඒ මට්ටමට දියුණු කර ගන්නවා. එතකොට පෙයි මොකද්ද කියලා. ඔව් දැන් ඒ අපි ප්‍රතිපදාවක් දෙන්නේ ඒකට දැනීමට සිහිය පිහිටන්න. දැන් මේ මොහොතේ ඔය අජ්‍යත්තකයට මං කියන්නේ දැන් මේ මොහොතේ ශරීරය තියෙනවා කියන මේ මොහොතේ ශරීරේ මොන වගේද තියෙන්නේ? තමන්ගේ ශරීරේ. එතකොට පේනවනේ. ඔන්න මේ හැඩේට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ ශරීරයක් මට තියෙනවා. නේද? හිත හොඳට දැනගන්නවනේ නේද? දැන් බලන්න මේ ශරීරේ දැනගත්තේ මොන ආයතන වලින්ද? මේ මොහොතේ ඇහැට දැක්කේ නැහනේ. නැහැ. මේ අපි අහක බලාගෙන ඉන්නකොටනේ ශරීරේ මේ හැඩේ තියෙනවා කියලා දැනගත්තේ. මනායතනේ මනායතනෙන් හදපු දේ මනසෙන් දැනගත්තා. මනායතනෙන් හදපු දේ අල්ලන්න පුළුවන්ද? බෑ. අපි විශ්වාස කරන ශරීරය අල්ලන්න පුළුවන්ද? පුළුවන්. මන බල්ලාගේ මානසිකත්වයේ ඉන්නේ කියලා පේනවා දැන් නේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන 100% නෑ. ඔන්න අජ්‍යත්තකය පණවපු හැටි. ඕක දකින මට්ටමට මේ ආයතන ගැන සිහිනවන පිහිටන්න වෙනවා. අත්තිකායතිය 50 සතිපත්චුපට්ඨිතාවෝ තියෙන්නේ. එතකොට අනවගත්තු කයක් ඇත කියලා සිහිය පිහිටන්න. එළඹ සිටි සිහියක් පිහිටන්නේ ඕක බලන්න තියෙනවා ඔබට. ඒකෙත් ආයතන වෙන් කරලා බලන්න ඕන. මේ මොහොතේ ශරීරය දැනගත්තේ මොන ආයතන වලින්? මොන ආයතනෙන් දැනගත්තේ? මොන ආයතනෙන් නිකම්ම නෙමෙයි දැනගත්තේ. වේදනා ටික මේ කයට දැනෙන ටික ගැන හිතනවා. දැන් කයට දැනෙන ටික වෙන් කරලා අපි ඇන්දොත් එහෙම ප්ලොට් කළොත් ශරීරයක් තියෙයිද තිත්තිකක් තියෙයිද? තිත්තිකක්. තිත්තික ශරීරයක් කළේ කවුද? මනස. මනසේ වැඩ. ඒක කලේ පෙර ඇසුරකින් නේද? එහෙනම් හිතට පේන ශරීරයේ හැදුවෙත් පෙර ඇසුර උදව් කරගෙන. දැන් කාය ස්පර්ශයෙන් එන වේදනා ටිකක් නේද? දැනීම් ටිකක් එකතු කරලා ශරීරයක් සම්පූර්ණ කලේ පෙර ඇසුරෙන් මන ආයතන. එහෙනම් මනසෙන් හදපු දෙන්නේ මනසෙන් දැනගෙන තියෙන. ඕක අල්ලන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන් කලේ අපේ මෝඩකමට. නিত্য කයක් බවට අල්ලන්න පුළුවන්. බාහිරේ තියෙන කයක් බවට පත් කලේ මෝඩකමට. හිතෙන් හදපු දෙය හිතෙන් දැක්කා කියලා නුවණ නැතිකමට. ගැඹුරුයි, ගැඹුරු අපි බලලා නැති හින්දා, ආයතන භාවනාව කරලා නැති හින්දා. එතකොට කයක් නැති වෙයි, දැම්ම කයක් නැහැ කියන්න ගියොත් දෘෂ්ටිගත වෙයි. ඒක දැකලා අවබෝධ කළොත් කයෙන් එතර වෙයි, මිදෙයි. අජත්ත කයේ කායනුපස්සීව විහෙරති වෙන්න. දැම්ම කයක් නැහැ කියන්න ගියොත් දෘෂ්ටිගත වෙයි. උච්ඡේදවාදයට වැටේ. තරහින් ඒව නැහැ කියලා බලන්න එපා. මේක දැනගත්තේ කොහොමද කියලා බලන්න. සමුදේ පැත්ත බලන්න. ඒකට සමුදේ තියෙනකම් ඵලය තියෙනවා. සමුදේ නැත්නම් ඵලය නැහැ කියන උපදින්නේ නැහැ කියන. තියෙන එක නැහැ නෙමෙයි. තියෙන ශරීරේ නැති වෙන්නේ නැහැ. මොකද ශරීරේ තියෙන්නේ මෝඩකම තියෙනකම්. මෝඩකම නැති වුණ දවසට ශරීරේ උපදින්නේ නැති වෙයි. එදාටයි එතර වුණා කියන්න පුළුවන්. නූපදින තත්ත්වෙට. තවත් උපතක් නැහැ කියන මට්ටමකට මනස දියුණු කරන්න පුළුවන් වෙයි. ශරීරෙත් උපද්දන්නේ නැති දවසට. හරි. හොඳයි. එතනින් අපි අවසන් කරමු එහෙනම්. එතෙ මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් හැම දිනාටම. හොඳ සීලයක් රැකුණා. භාවනා කෙරිලා සමාධියක් වැඩුණා. ධර්ම සාකච්ඡාවලදී ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒවා මහානිසංසයි කියන්නේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන තාක්කල් විපාක දීමේ ශක්තියක් තියෙනවා. දානයක් දුන්නා වගේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. මේක නිවන් දකිනකම්ම ප්‍රයෝගී වෙන ප්‍රඥාව මත වැඩුණ දෙයක්. ඉතින් පින් ගොඩාක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වායම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවය ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. එවැගේම මළගිය ඥාති කෙනෙක් ඉන්නා නම් පින් බලාපොරොත්තුව. ඉතින් අද දවසේ දැන් මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් නැතිලා මේ මොහොතේ ආදාහනේ හොඳ දෙකමාරට තියෙනවා. ඉතින් එතුමියටත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ තමන්ගේ මළගිය ඥාති කෙනෙක් ඉන්නා නම් සිහිපත් කරගන්න. ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙලා නරක තැනක උත්පත්තියක් ලැබලා ඉන්නා නම් හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉලාරිගතකේම ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් පින් රස කරගත්තු විලාවක අපි කරන ප්‍රාර්ථනා හරියනවා. මේ රස කරගත්තු පින්වල බලයෙන් එමිනා පුණ්‍ය කම්මේන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන තාක් කල්යාව නිබ්බාන පත්තිය. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. එවැගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. උමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා උමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා උමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා එවැදීම මේ අපේ තියෙන මෝඩකම නැත්තම් අවිද්‍යාව හින්දා ඔය එළියේ තියෙනවා තියෙනවා කියලා හදන දේවල් ඔක්කොම සංකාර. ඒ සංකාරවල ලක්ෂණේ තමයි අනිත්‍යය අපෞදුකටපත් කරනවා. සබ්බේ සංකාරා අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේම මේ හිතේ තියෙන ධර්මතා සේරම. මේ හිතෙන්නේ සේරම මතක් වෙන්නේ නේද? සිහි කරන්නේ. නෑ අද පෙන්වන්නේ ඇහත් හිතෙන් හදන එකක් කියලා නේද? ඒ ධම්ම සබ්බේ ධම්මා අනාත්තාති යෝ එළියේ තියෙන දේවල් නෙමෙයි එළියේ තිබ්බොත් තමයි අපි ඒවට අහුවෙන්නේ පාලනය කරන්න මගේ කරගන්න හදන්නේ එතකොට ඒ ධම්ම ආත්ම ස්වභාවයක් නැහැ සබ්බේ ධම්මා අනාත්තාති මේ හීනයක් දකිනවා වගේ වැඩක් සබ්බේ ධම්මා අනාත්තාති බව ඕක ප්‍රඥාවට පේන්නේ යදා පඤ්ඤාය පස්සති දකින්න පුළුවන් වෙන ප්‍රඥාවට එදාට මෙච්චර කල් අර වතුරේ බල්ලෝ හදලා දුක් විඳ නැේද වගේ කලකිරෙනවා අත නිබ්බින්ද තී දුක්කේ මෙච්චර කල විඳපු දුක. ඔබ තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දෙනාට. Thank you.